මොකද කියන්නේ මම මතකයි කිතකත් එක්ක ಹಿತಕ್ಕ ಯಕ್ಕ ಕರ್ಮಫಲ ಇತ್ಯಾದಿ ಇದೆ ನಿಮಗೆ ಹಿತಕ ಯಕ್ಕ ಈ ಅರ್ಥತಿಮ ಹಿತಕ ತವ ವರ್ಗ್ಯ ಸ್ಥಿರ ಹಿತಕ ಅಪಿ ಕಥಾ ಕರಗಿನ ಜ್ಞಾನಿ ವಿಶೇಷಣ ಪದ ಯಾಕೆ ಇದೆಯೇ ಇದಿನ ಅವಸ್ಥಾವಾಗಿ ಏನು ಕಥಾ ಕರಾನೆ ಇದು ಪಶ್ಚಿಮ ಮಿಶ್ರಾಕ್ಷಿ ಯಾವಾಗ ಇದೆಯೇ ಇದಿನ ಅವಸ್ಥಾವಾಗಿ ಕಥಾ ಕರ ಇದು ಅನಂತರ ಪೂರ್ವಕ್ರಿಯ ಯಾವಾಗ ಇದೆಯೇ ಇದಿನ ಅವಸ್ಥಾವಾಗಿ ಏನು ಕಥಾ ಕರಾನೆ ಇವಾಗ ಏನು ತವ ಹಿತಕ ವರ್ಗ್ಯ ಅತ್ತಿಯನು ಇವಾಗ ಕಿಯಾನೆ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಕೀಯ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಕಿನಗಿದೆ ಇರು ತುಂ ಪ್ರತ್ಯ ಅಂತ ಕಿಯನಿಕಾಯಿ ತುಂ ಕಿಯನ ಪದಯ ಕೆಲವರೇ ತಿಯನ ಕಿನಿಕಾಯಿ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಕಿನಗಿದೆ ಇರು ದೊಡ್ಡ ಉದಾಹರಣೆಯ ಪಚಿ ತುಂ ಪಚಿ ತುಂ ಇವಾಗ ಈ ಪದೀಗ ತೀರ್ಮ ಕೆಲವರ ಕವಿ ತಿಂಗಿಯನ ಇಟ್ಟ ಕಿಯಲ ಐಕ್ಯಾನೆ ಪಿಸಿ ಮಠ ಪಿಸಿ ಇಟ್ಟ ಕಿನಿಕಾಯಿ ತೀರ್ಮ ದೊಡ್ಡ ಪಚಿ ತುಂ ಕೆಲಗ್ಯಾನೆ ಪಿಸಿ ನಟ ಗಾನ್ ತುಂ ಕೆಲಗ್ಯಾನೆ ಯಾಮಠ ಧಾವಿತು ಕ್ಯಾನೆ ಧಾವತಿ ಕೆಲಗ್ಯಾನೆ ದುವನಟ ಧಾವಿತು ಕ್ಯಾನೆ ದುವನ್ನಟ ದೊಡ್ಡ ಭುಂಜತಿ ಕೆಲಗ್ಯಾನೆ ಆಹಾರ ಗನ್ನಮಾಟ ಭುಂಜಿತು ಕ್ಯಾನೆ ಕ್ಯಾಮಟ ಅನ್ನೀವಾಗಿ ಹೆದಿನ ಏವತ್ತಿ ತೋಟ ಈ ಕ್ರಿಯಾಪದ ಹೆಸರಿನ ಹೆದಿನ ನಾಮಪದ ನಿಸ ಇವಟಕೇನು ಕಿತಕ ಪದ ಕಿಯ ಏಕ ಕ್ರಿಯಾಪದ ಅನ್ನಿವಿ ಒಯ್ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದೇ ಕೇನಿಗೆ ಕ್ರಿಯಾಪದ ಅನ್ನಿವಿ ಪಚಿ ತುಂ ಕೆ ಪುನಃ ಈಗ ಪಿಸಿ ನಟ ಕೇನಿಗೆ ಕ್ರಿಯಾಪದ ಅನ್ನಿವಿ ಮಗದೇಕ ಕ್ರಿಯಾಪದ ಇದಿನ ಏ ಆಖ್ಯಾತ ವಿಭಕ್ತಿ ಪ್ರತ್ಯಯದಿಲ್ಲ ವರ್ಣಗೇನೆ ಟಿ ಅಂತಿ ಸೀತ ಮೀಮ ಇವಾಗಿದಿಲ್ಲ ವರ್ಣಗೇನಿ ನಿಸ ಏಕಟ ಆಖ್ಯಾತ ಯಾಕೆ ಅನ್ನೆ ನಿಮಗೆ ತೊಟ್ಟು ಪೆನ್ ಭೂಮಿ ಭೂಮಿ ಕಸು ಕೆಪಿ ಮಟ ಇದೊಟ್ಟು ದೇಗಿ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಯ ಕತ್ತಿಯನ್ನು ಪೂರ್ವನ್ ಕರ್ಮ ಪದಯಕ್ ತೀರ್ಮಾನ ದೇಗಿ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಯ ಹೆದಿಗತಿಯನ್ನ ಕರ್ಮಯ ಬಲಾಪುರತ್ವಿನ ಕ್ರಿಯಾವಕ್ಕಿನ್ನ ಏಕೆ ತಿಯನ್ನ ಪೂರ್ವನ್ ಕರ್ಮ ಪದಯ ಉದಾಹರಣೆ ಯಾಕೆ ಇದೆಯಟ ದೇಗಿ ಕ್ಯಾಮಟ ಕೇನೆ ಕಮಿಕ ಹೊಂದಿಕ್ಯಾನ ಭುಂಜಿತು ಮೊಕ ಕ್ಯಾಮಟದ ಭತ್ತಂ ಭುಂಜಿತು ಬತ್ ಕ್ಯಾಮಟ ಈ ಪದೇ ತೃತಿಯ ಆಗುತ್ತೆ ಬತ್ ಅಂಕಿನ ಪದೇ ತೋಟ ಇವಾಗ ಭೀಮಠ ಕಿಯಾನೆ ಯಮ ಬೊನವಾಕಿ ಅಪಿಟ ಕಿಯನ್ನ ಬಿಡುವ ಓಹು ವತುರ ಬೊಯ್ ಅಪಿ ಯೋಗ ಕಿಯಾನೆ ಸೋ ಉದಕಂ ಪಿವತಿ ಕಿಯಲ ಬೊನವಾಟ ಕಿಯಾನೆ ಪಿವತಿ ಓಹು ವತುರ ಬೊಯ್ ಸೋ ಉದಕಂ ಪಿವತಿ ಏಕೆ ಕರ್ಮ ಪದೇ ಸಮಯ ಉದಕಂ ಕಿಯಾನೆ ಪಿವತಿ ಕಿಯಾನೆ ಕ್ರಿಯಾಪದೇ ಇದೋಟ ಈ ಪಿವತಿ ಕಿಯನ ಕ್ರಿಯಾಪದೇ ಹೆದಿನ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಯ ಪಾತುಂ ಕಿಯ ಪಾತುಂ ಏಕೆ ತೀರ್ಮ ಭೀಮಠ ಕುಮಕ್ ಭೀಮಠದ ಉದಕಂ ಪಾತು ವಸುರ ಭೀಮಠ ಈ ರೀತಿಯ ಈ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದ ಇದ್ದೋಟ ಕರ್ಮ ಪದಯ ತೀರ್ಣ ಪೂರ್ವ ತೀರ್ಮ ಕರ್ಮಯ ಸಹಿತ ಕ್ರಿಯಾವಕಿನ ಹೆದೇನಿ ಕರ್ಮಯ ಸಹಿತ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಯ ಕಮಿಟ ಹದಾವ್ಯಾನ್ ಕೊಡುವ ಇದೋಟ ಈ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದಯ ಕಿತಕ ಪದಯ ಈಗ ವರ್ಣಗಿನಿ ನೆಹೆ ಏಕತ್ ನಿಪಾತ ಸಂಖ್ಯಾ ಪಟಯಾನಿ ವರ್ಣಗಿನಿ ನೆಹೆ ನಾಮ ಪದಯ ನಿಪಾತ ನಾಮಯ ತವ ಕ್ರಮೀಕರಿಗೆ ಏನೋ ಕಿತಕ ನಾಮಯ ಈಗ ಕ್ರಿಯಾಪದಯ ಕೆಸುರಿ ಹೆದಿನಂತಹ ಕಿತಕ ನಾಮಯ ಕೇಳ ಏನೋ ಈಗ ಪೆತ್ತಗಿ ತವ ಪೆತ್ತಗಿ ಅಪ್ಪ ಈಗ ವರ್ಣಗಿನಿ ನೆ ತಿನಿಸ ಈಗ ವಿಭಕ್ತಿಗಳ ನಾಮಪದಯ ಕುಣಾಟ ಎತ್ತೆಂ ನಾಮಪತ್ತಿ ಏನೋ ವರ್ಣಗಿನಿ ನೆಹೆ ನಾಮ ವಿಭಕ್ತಿ ಪ್ರಾಪ್ತಿ ಇದಿಲ್ಲ ಕೋಮದ ಪುರಿಸೋ ಪುರಿಸ ಕೆಲಹ ವರ್ಣಗಿನ ಎವಿದಿಯರ ವರ್ಣಗಿ ನದಿ ನಾಮ ಪದಗಳು ತಮಣಿಕೆ ನಿಪಾತ ಕಿಯ ಎವಿದಿಯ ನಿ ತುಂ ಪ್ರತ್ಯಾಂತ ಪದ ವರ್ಣಗಿ ನಿಸ ಏಕ ಏ ಪ್ರತ್ಯ ಬರದಿ ನಿಪಾತ ನಾಮ ಅರ ಕ್ರಿಯಾಪದ ಯಾಕೆ ಮುಳುಗರಗಿ ನೆದು ನಿಸ ಕಿತಕ ನಾಮ ತೋಟ ಏ ಪದಗಳ ಕರ್ಮ ಪದ ಯಾ ತೀರ್ಮಾನ ಈಗ ದ್ವಿತೀಯ ಸಮಾತೀನ ಏನಂದ ಈ ದ್ವಿತೀಯ ವಿಭಕ್ತಿ ಏದಿನ ಗುಡ ತೆಂ ಆವರಣೀಯ ವಿನಂದಿ ವಾಕ್ಯ ನೀಲತೀನಿ ಗುಡ ದಿಗ ಇವನಾಟ ದಿಗವನಾಟ ಭಯವಿಂದ ಉಣನೆ ಅಪ್ಪ ಏವ ಕೊಟಸ್ ಕೊಟಸ್ ವೆಂಕರಗತ್ತಮ ಇಟ್ ಪಸ್ ಅಪಿತ ಲೇಸಿ ವಾಕ್ಯ ತೀರುಂಗಾನ ಕೊಡುವ ತೋಟ ಅಪಿ ಮುಳಿಮ ಬಲಾನ್ನೋನು මේකේ ක්‍රියාපදයකට වාක්‍යයක කොටස් වෙන් කරගද්දී මුලින්ම අපි කරන්න ඕන වාක්‍යයේ ක්‍රියාපදයකට බලන්න ඕන. එතකොට ක්‍රියාපදේ මොකක්ද?
ආහාර
මොනට කියමුද? ආහාරති කියන්නේ ක්‍රියාපදේ. එතකොට මේ ආහාරති කියන ක්‍රියාපදය දිහා බලපුවාම අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් මේක කතෘකාරක වාක්‍යයක්. කතෘක තමයි අපි කර්මකාරකේ කතා කරන්නේ නැහෙනේ. එතකොට කතෘකාරක වාක්‍යයක ඒ ක්‍රියාපදයත් එක්ක ඍජුව සම්බන්ධයේ තියෙන උක්ත පදේම තමයි කතෘ පදේ වෙන්නේ. එතකොට අපිට මේකේ කතෘව හොයාගන්න පුළුවන් දෙකකින්. ගෙනෙන්නේ කවුද කියන ප්‍රශ්නේ අහනවා. එහෙම නැත්නම් කවුරු ගෙන එයිද කියන ප්‍රශ්නේ අහනවා. උත්තරේ ඉන්නේ ඔව්. අතරම මේකේ පුරුෂයා කියන පදේ තමයි පුරුෂයා ගෙන එයි. මේ තමයි අපි මේකට කිව්වා එක ක්‍රමයකින් උක්තය කියලා. ඇයි උක්තය කිව්වේ? උක්තය කියන්නේ හේතුව ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය තියෙන මේක නිසා. දැන් ක්‍රියාපදේ ඔක දැන් වර්ගාණක් කිව්වා වෙදගත් නිසායි කියන්නේ. මේකේ පුරුෂ ભેදය සහ ඒකවචන බහුවචන ભેද වෙනස් කරද්දී වෙනස් වෙන්නේ යම් පදයක්ද? ඒකට අපි කිව්වා උක්ත පදය කියලා. ඒත් එක්කම ක්‍රියාව කරන කෙනාට අපි තව නමක් කිව්වා කර්තෘ කියලා. ක්‍රියාව කරන කෙනා දැන් මේ ගෙනීමේ ක්‍රියාව කරන්නෙත් මෙයාමනේ. එතකොට උක්ත පදේ උනේත් මේ පදේමයි, කර්තෘ පදේ උනේත් එයාමයි. ඒ නිසා අපි ඒකට කිව්වා උක්ත කර්තෘ කියලා. පැහැදිලිද? එතකොට මේ උක්ත කර්තෘ පදය තියෙන විභක්තියක් ගැන අපි කිව්වා. ඇත්තරම කර්තෘ පදේ කතාව අපි යමතක කළත් උක්ත පදය තියන්නේ නිශ්චිත විභක්තියකින්. ඒ තමයි ප්‍රථම. හැම වෙලාවෙම වාක්‍යයක උක්ත පදය ප්‍රථම විභක්තියෙන් තමයි තියෙන්නේ. ඒත් එක්කම ක්‍රියාපදයේ ඒකවචනයි ගෙනෙයි කියලා තියෙන්නේ. එහෙමනම් මේකේ උක්ත පදයත් ඒකවචන වෙන්න ඕනේ. එහෙමනම් මේක දැන් තියෙන්නේ ඒකවචනයේ. ඒ නිසා තමයි ඕ කියලා කොටසකින් ඉවර වෙලා තියෙන්නේ පාලි කොටස. පේනවනේ නේද? හරි. ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මේ ක්‍රියාපදයට අදාළව කර්මපදයකුත් තියෙනවා. ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාව අවසන් ක්‍රියාව කියලා අපි කියනවා. අවසන් ක්‍රියාවේ කර්මපදය හොයාගන්න විදිය ගැන මම කිව්වා. කොහොමද හොයන්නේ? කර්තෘ පදය අපි ලියාගත්තා. පුරුෂයා ඊට පස්සේ කර්මපදය හොයන්න.
කුමක්?
පුරුෂයා කුමක් ගෙන එයිද? පුරුෂයා කුමක් ගෙනෙයිද? මොකද උත්තරේ? පරව. එහෙමනම් මේ පදය පරව තමයි ගෙන එන්නේ. ගෙනීමේ ක්‍රියාවට යටත් වෙන දේ. එහෙමනම් ඒක කර්ම පදේ කියලා කිව්වා. ඒත් එක්කම දැන් කර්ම පදය, කර්තෘ පදයයි කර්ම පදයයි කියන දෙකම ගත්තම එක වෙලාවේ ওই දෙකම ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය තියෙන්නේ නැහැ. ඒක මතක ඇති කිව්වා. එහෙමනම් ඒ ඍජු සම්බන්ධය තියෙන්නේ කර්තෘ පදේ නම් අනිත් කර්ම පදයට අපි කියන්නේ කර්තෘ පදයට අපි කියනවා ඍජු සම්බන්ධය තියෙන නිසා උක්තය කියලා. කර්ම පදයට අපි කියනවා ඍජු සම්බන්ධය නැති නිසා ක්‍රියාපදෙත් එක්ක අනුක්තයි කියලා. දැන් මේ තී කියන එක බහුවචනෙට හැරෙව්වා කියලා ආහාරන්ති කියලා වෙනස් කළොත් මේ පරසුන් කියන පදේ අපිට වෙනස් කරන්න ඕනේ නැහැ නේ. මේ පරව කියන පදේ වෙනස් කරන්න ඕනේ නැහැ. ගෙනේ කියලා තියෙන එක ගෙනෙති කියලා වෙනස් කළාට අපිට පරව කියන පදේ බහුවචනෙට දාන්න ගමනාවක් නැහැ. ගොඩ දෙනෙකුටත් එකතු වෙලා පරවක් ගේන්න පුළුවන් නේද? ඒ නිසා මේකට අපි කියනවා ඍජු සම්බන්ධයක් නැති නිසා අනුත්ත කර්මය කියලා. ඊට පස්සේ දැන් ඕක තමයි වාක්‍ය ප්‍රධාන මේ මේකේ තියෙන වාක්‍යයේ මුල් කොටස ඔච්චරයි. පුරිසෝ පරසුන් ආහාර දීපාලියක නම් පුරුෂයා පරවගිනේ. අන්න ඒ පාලි පුරිසෝ පරසන් පරසුන් ආහාර දී කියන ඒ වාක්‍ය තමයි තව මේ දිග ඇරලා තව විස්තර ටිකක් එකතු කරලා දික් කරලා තියෙන්නේ. දැනට ඒක නිසා ওই ටික අපි ප්‍රධානම තේරුම් ගන්න ඕන වාක්‍යයක ওই වගේ කොටසක් වෙන් කරගන්නේ කොහොමද මූලිකව. ඕක අපිට පුළුවන් වෙනවා තව ටිකක් ඉස්සරහට යද්දී තනියෙන් මේක කරගන්න පුළුවන්. දැම්ම ඔච්චර දිග වාක්‍යෙන්නේ නැහැ. දැනට බොහොම සරල මට මේ වාක්‍යෙන්නේ. ඊට පස්සේ ඉතිරි යවවා මොනවද කියලා අපිට දැන් අඳුරගන්න පුළුවන්. හෙමීට බලාගෙන යන්න ඕන මොකක්ද කියලා. ඊට පස්සේ දැන් තියෙනවානේ බුංජිත්වා, එහෙම නැත්නම් සිංහලෙන් නම් කා කියලා තියෙනවා කොටසක්. කා කියලා කියන්නේ මං කිව්වා අර ඕක පූර්ව ක්‍රියාපදයක්. කාලා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාව වෙන්න කලින් කරන තවත් ක්‍රියාවකට, කරලා අවසන් වුණ ක්‍රියාවකට. එතකොට මේ පුරුෂයා පොරව ගිනාවේ බත් කාලා. එහෙනම් බත් කෑමේ කියන ක්‍රියාව දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා පූර්ව ක්‍රියාවක් කියලා. ඇත්තරම ක්‍රියාව පූර්ව ක්‍රියාව වෙන්නේ බුඤ්ජිත්වා කියන පදේ. ඊට පස්සේ බත්තං කියන පදේ ඇයි ဒုတိယයෙන් තියලා තියෙන්නේ? ඒ කෑමට ලක්ුණ දේ, කෑමට යටත් වුණ දේ. ඒ පූර්ව ක්‍රියාවේ කර්ම පදය තමයි බත්තං කියලා තියෙන්නේ. ඊට පස්සේ මේකට අපි කියනවා ඒකත් එතකොට පූර්ව ක්‍රියාවේ මේ දෙක අතර එතකොට සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ මේකත් එතකොට මේ සීගම් කියන ಪದේ මොකක්ද? මොන විශේෂණයක්ද? ඔව් ක්‍රියා විශේෂණයක්. ඒ කියන්නේ දැන් සීගම් ගන්්වා කියලා තියෙන එකේ සිංහලේ තේරුම වහා ගොස් එහෙම නැත්නම් ඉක්මනට ගොස් කියන එකයි. එහෙනම් ඔය ඉක්මනට ගිහිල්ලා කියන එක ඉක්මනට කියලා කියන එක ඒ පූර්ව ක්‍රියාවේ විශේෂණ පදයක්. පැහැදිලි? පූර්ව ක්‍රියාවේ විශේෂණ පදේ ක්‍රියා විශේෂණය. එතකොට වේගයෙන් කියන එකයි අර්ථය. එතකොට වේගයෙන් කියන පදේ ඒ ක්‍රියාව කරපු ආකාරයක් විස්තර කිරීමක්. ගියේ කෙසේද කියලා අපි ප්‍රශ්නයක් අහුවොත් ගියේ කෙසේද? වේගයෙන් ගියේ. ඒ වගේ ක්‍රියා විශේෂණයකුත් එතකොට අපි තියන්නේ ဒုတိယයි. ඒ නිසා තමයි සීගම් කියලා එක තියලා තියෙන්නේ. තව තපියාවෙනුත් තියන්න පුළුවන්. ඊගෙන අපි පස්සේ කතා කරනවා. ඒතකොට දැනට කෙටියෙන් මතක තියාගන්න සී ගහන කියලා ඒකට අපි දැම්මේ ඒක ဒုတိယයෙන් දැම්මේ ක්‍රියා විශේෂණයක් නිසා. සී ගම් ගන්වා වේගයෙන් ගොස්. පැහැදිලි? එහෙම නැත්නම් ඔබ සී ගෝ ගන්වා කියලා දාන්න පුළුවන්. එහෙම දාන්න බෑ. දැන් බත්තං කියන එක ඒක නම් කොහොමද බත්තං කියලාම කියන්නේ? අපි ඕදනං කියලා උතන පදේ තියමුකෝ. සෝ පුරිසෝ ඕදනම් භුඤ්ජිත්වා කියලා තියෙනවා. ඕක ඕදනෝ භුඤ්ජිත්වා කියලා ප්‍රථමාවෙන් එහෙම තියන්න බෑ. ඇයි? ක්‍රියාවට යටත් වෙන පදේ. ඒ භුඤ්ජිත්වා කියන කෑමේ ක්‍රියාවට යටත් වෙන නිසා ඕක තියන්න ඕන ဒုတိယයෙන්මයි. ප්‍රථමාවෙන් තියන්නම බෑ. තිබ්බොත් වැරදි. පැහැදිලි? ඊට පස්සේ ඊළඟට තියෙනවා උදකම් පිවන්තෝ. මේ වචන තාම හිතන්න බෑ. දැන් තේරුම දීලා තියෙන නිසා ඉස්සරහට මේවා ඔක්කොම වෙනම පාඩම් වල ඉගෙනෙනවා. කිතක පාඩම් වලදී පද හැදෙන විදිහත් එක්ක. එතකොට බොමින් කියන එකේ අර්ථය විතරක් අපි දැනගත්තා නම් බොමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාපදයක්. මිශ්‍ර ක්‍රියාවක්. එදා අපි කතා වුණා මිශ්‍ර ක්‍රියාවේ කර්මපදයක් එහෙමනම් ඉන්න ඕන ဒုတိယයෙන් කියලා. එතකොට මෙතන යටින් ඕන නම් ලියාගන්න මේ වාක්‍ය ලියාගත්තම උඩට කමක් නැහැ. ලියාගන්න අවශ්‍ය නැහැ. නිකන් මේ අර උදාහරණ ටික ඔක්කොම පෙන්වන්න නිසා මම දුන්නේ. ලියාගන්න ඕනේ නැහැ. ඒකට නිකන් ඔක ටික බර වැඩි වගේ තේරෙයි. ඒ නිසා දැනට නිකන් දැනගෙන තියාගන්න අපි ඉස්සරහට මේ ටික කතා කරගෙන යද්දී මේ වටේ අඳුරගන්න පුළුවන්. එතකොට බොමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාපදේ. මිශ්‍ර ක්‍රියාවේ කර්මයක් එහෙමනම් ဒုတိယයෙන් කියන්නේ. තේරුණාද? බොන්නේ මොනවද? පැන්. එහෙමනම් උදකං පිවන්තෝ පැන් බොමින් කියද්දි ඒ බීමට ලක්ුණ දේ අපි ဒုတိယයෙන් කියනවා. පැහැදිලිද? ඊට පස්සේ අන්න තුන් ප්‍රත්‍යාන්ත කිතකයක් තියෙනවා කැපීමට කියලා. කැපීමට කියන එක කිතකයක් කියලා මම කිව්වා. කැපීමට අද මම කිව්වේ මුලින්ම නේද? එතකොට අන්න ඒ තුන් ප්‍රත්‍යාන්ත කිතකයේ කර්මපදයේ තමයි කැපුවේ මොකක්ද? ගස. ඒ පදේ නිසා තමයි රුක්ඛං කියලා දුතියාවේ තිබ්බේ. ඊට පස්සේ අම්බං කියලා පදයක් තියෙනවා. අඹ ගස කියලා. ඒක අර රුක්ඛං කියන පදේ විශේෂණ පදේ. කර්ම විශේෂණයක්. අනුත්ත කර්මපදයේ විශේෂණ පදයක්. එතකොට මම කලින් කිව්වා විශේෂණ පද පාලි භාෂාවේ තියද්දි විශේෂණයට ලක් වෙන පදේ ලිංග විභක්ති වචන බොහෝ විට ගන්නවා. ඊට සමාන විදිහට තමයි වර්ණ ගන්නේ බොහෝ විට. හැමතැනම නෙවෙයි, නොවේ නැත්නම් අපි පස්සේ කතා කරමු. එතකොට ගස කියන පදේ විශේෂණ කරනවා අඹ ගස. මොන ගසද? අඹ ගස. එහෙමනම් අම්බම් කියන පදේ ඒකත් ဒုတိယවෙමයි තියන්නේ. පැහැදිලිද? ඒ මොකද? කර්ම විශේෂණයක් නිසා. කර්ම පදයේ විශේෂණය නිසා. ඒ චින්දිතුම් කියන කිතකයේ කර්මය නිසා රුක්ඛං පදේ ဒုတိယයෙන් තිබ්බා. ඒකේ විශේෂණ පදේ නිසා අම්බම් කියන පදේ ဒုတိယයෙන් තිබ්බා. පැහැදිලි නේද කියන්නේ?
අද මට කියන
මහන්සි.
මිශ්‍ර පද කියන්නේ? ඈ? මිශ්‍ර පද ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. අවසන් ක්‍රියාව කරනවත් එකම ඊට සමාන තව කෙරෙන ක්‍රියාපදයක්. ඒ කියන්නේ වතුර බොමින් තමයි පැමිණි, ගෙමින්නේ. වතුර බොමින් අඹ ගස කැපීමට පරෝගිනේ. එතකොට තේරෙනවා පරෝව ගියන අතරේ වතුර බොනවා. කරන අතරේ කරන දෙයක්. අනිත් ඒවා මොනම් ගැටලුවක් නැත්තේ ඉතින් නේද? හරි. ඊට පස්සේ සෝ කියලා පදයක් තියෙනවා. ඒක මේ උක්ත පදයේ විශේෂණ පදේ. උක්ත විශේෂණ අපි කිව්වා ප්‍රථම විභක්තියෙන් තියන්නේ කියලා. උක්ත පදයේ ක්‍රියාවෙන් උක්ත වෙන පදේ පුරුෂයා. පුරුෂයා කියන පදයේ විශේෂණ කරනම තමයි ඒ පුරුෂයා කියලා දෙන්නේ. එහෙම නැත්නම් ඔබට අපි තව දාන්න පුළුවන්. දක්ඛෝ පුරිසෝ, දක්ෂ පුරුෂයා. එතකොට දක්ඛෝ කියන පදෙත් තියන ඕන ප්‍රථමාවේ. ඒ පුරුෂයා කියන පදේ ප්‍රථමාවෙන් තියෙන නිසා ප්‍රථමා පදයේ විශේෂණ පද ප්‍රථමාවෙන් තියෙන්න ඕන. හැම එකක්ම නෙවෙයි. ඒ බහුලව යෙදෙන්නේ මේ විදිහටයි. එහෙම වෙනස් වෙන තැන් තමයි ඔන්න රජුගේ පුරුෂයා කියලා තිබුණා නම් එහෙම නැත්නම් ගෘහපතියාගේ පුරුෂයා. එහෙම තිබුණා නම් මුල් පදේ ප්‍රථමාවෙන් නෙවෙයි. ඒ වගේ නම් අපි පස්සේ කතා වෙනවා චට්ටි විභක්තියෙන් ඉන්නේ. අයිතියක් ගැන කියවෙන නිසා. අනිත් ඒ මේවට ඒව අපි දැනට අවශ්‍ය නැහැ. මේ විදිහට එකම විභක්තියෙන් යන විශේෂණ බොහෝසෙ වැඩිපුර යෙදෙනවා පාලි භාෂාවේ. වෙනස් වෙන තැන් අපි විශේෂණ පාඩමේදී කතා කරනවා. විශේෂණ කියලා පාඩම් තියෙනවා. ඒ තැන්වල තව මේ කියපු ටිකේ අර්ථවල මොන හරි ගැටලුවක් තියෙනවා. මේ වාක්‍යයේ යෙදෙන තැන් ගැන මේ තැන්වල යෙදෙනවා කියන එක උදාහරණ දෙන්නම් ලයි මේක කිව්වේ. මේ කිතක කියන්නේ මොනවද? ඒවා මතේරුණාට කමන්නේ. ဒုတိယවි මෙතන මේ ဒုတိယවෙන් තිබ්බේ මේ හේතුව නිසායි කියපු කාරණා තේරුණා නම් ඇති. එතන ඉහා මේ පද හදාගන්නේ කොහොමද? ඒවා ගැන හිතන්න ඕනේ.
ඒවා අම්මා රුක්කන්නේ.
රුක්කන් ඔව්. හරිනේ. එහෙනම් මම මේක මකනවා.
ආකෘතිමය කිව්වේ තුන් ප්‍රත්‍යන්ත.
තුන් ප්‍රත්‍යන්ත කිතක පද. තුන් ප්‍රත්‍යන්ත ඒ ගැන විතර කිව්වේ නෑනේ. ඔව්. ඒක කියන්න. ඒක මාතෘකාවක්. ඔව්. ඒක හර කිතක එතකොට ලියා ගන්න ඕන තුන් ප්‍රත්‍යන්ත කිතක පදයි. කර්ම පදයේද කර්ම පදයේද ဒုတိယාවෙන් යෙදේ. උදාහරණ වාක්‍ය කිහිපයක් මම දී අරගෙන. පදයේ කිත කර්ම පදයේද කර්ම පදයේ ဒုတိယံ පුරිසෝ ඊ වාක්‍යෙම අපි සම්බන්ධ කරලා ලියන්නේ පුරිසෝ රුක්ඛං චින්දිතුම් පුරිසෝ රුක්ඛං චින්දිතුම් මේ පද හැදෙන්නේ කොහොමද කියන එක හිතන්න එපා දැන්. චින්දිතුම් කියන පදේ තේරුම විතරක් දැනගත්තම ඇති. චින්දිතුම් පරසුම් ආහාරති. පරසුම් කියන පදේ හැදෙන විදිය අපි පස්සේ ඉගෙන ගන්නවා. මහ ප්‍රාණ කයන්න. පරසුම් ආහාරති. එතකොට පුරිසෝ කියන පදේ වාක්‍යයේ උක්ත කර්තෘ පදේ. රුක්ඛං චින්දිතුම් කියන එකේ චින්දිතුම් කියන එකයි රුක්ඛං පදේ අතරේ උඩින් ඊතලයකින් වගේ දෙපැත්තට සම්බන්ධයක් තියෙනවා මේ දෙක අතර කියලා ලකුණක් දාගන්න. මේ මොකද චින්දිතුම් කියන තුම් ප්‍රත්‍යාන්ත පදේ කර්මය තමයි රුක්ඛං කියලා කියන්නේ. රුක්ඛං චින්දිතුම්. දොර චින්දිතුම් කියන එකට යටින් ලියා ගන්න ඕන තුම් ප්‍රත්‍යාන්ත පදය. තුම් ප්‍රත්‍යාන්ත කිතකය කියලා කිව්වා. තුම් ප්‍රත්‍යාන්ත. ප්‍රත්‍යාන්ත කියන එක තේරෙනවා නේද? තුම් ප්‍රත්‍ය අවසානයේ තියෙන කියන එකයි තේරෙන්නේ. තුම් ප්‍රත්‍යාන්ත කිතකය. ඊට පස්සේ රුක්ඛං කියන එක යටින් ලියා ගන්න ඕන එහි කර්මය කියලා. ඒක ගැළපෙන විදිහට ලියා ගන්න තමන්ට තේරෙන විදිහට ඒ කිතකයේ කර්මය කියන එකයි තේරෙන්න ඕන.
කණිජෝ කාර්යයක් පොඩක් මරණගින්නේ නැති නාම
නිපාතක. ඕක නිපාතය.
කිතකත් නිපාතවලද?
කිතකත් ඔක්කොම නෙවෙයි. කිතකවලින් කොටසක් තියෙනවා නිපාත විදිහට වැඩ කරනවා.
තුම්පත්යන්ද මේ පිටරපලේ යෙදෙන්නේ අවසාන ක්‍රියාවේ කර්මයක ඉස්සරහනේ
අවසාන එහෙමම සාමාන්‍යම කියන්න බෑ.
සාමාන්‍යයෙන් කියන්නේ
දැන් අවසාන ක්‍රියාවේ කර්මයක් නැති වුණොත් තේරෙන අවසාන ක්‍රියාව තියෙන පුළුවන් කර්ම නැති. ඒ වගේ වාක්‍යයක් ඇතැම් විට යෙදෙන්න පුළුවන් තුම්පත්යන් පදය.
ඒක
අරෝ දැන් අවසාන ක්‍රියාවට කලින් තමයි බොහෝ විට යෙදෙන්නේ.
නෑ ඉස්සරහින් යෙදෙන්නේ
නෑ. අවසාන ක්‍රියාවට පස්සේ දැන් ඒ සාමාන්‍ය වාක්‍ය රටාවෙදි එහෙම වෙන්නේ නැහැ. හැබැයි පාලි භාෂාවේ ඒ රටා පස්සේ අපි ඉගෙන ගන්න කි පද මාර්ග වල යෙදෙනවා. එතකොට අපි අදාළ විදිහට ගලපලා ගන්න ඕන අර්ථය. දැනට එහෙමයි යෙදෙන්නේ කියලා දැන් මතක තියාගන්න. සාමාන්‍ය දැනට මම ලියන්න දෙන සරල වාක්‍යයක දුන්නොත් ඒ විදිහට තමයි දෙන්නේ. ක්‍රියාව අවසාන ක්‍රියාව අන්තිමට එන්න. හරි. ඊට පස්සේ ဒုတိය විභක්තිය තව යෙදීමක් ඉක්මනට ලියා ගන්න. මේකත් බහුලව යෙදෙනවා. මට ඒක කලින් දවසේ මතක් කරන්න දෙරි වුණා. මුල්ම හරියෙන් ලියෙන්න ඕන එකක්. ဒုတိය විභක්තිය යෙදීම් ටිකනේ දැන් කියාගෙන යන්නේ නේද?
හයක් කිව්වොත්නම් හය තමයි පිටක විදියට දුන්නේ. අපි
හතදාන කියන්නේ. ඔව්. යම් තැනකට හෝ යම් කෙනෙකු වෙත යයිද යයිද ළඟා වේද ඊට පස්සේ කමාවක් දාලා යම් තැනකට බසීද එමනම් ඊළඟට ආයකමාවක් දාලා යමක් මතට යමක් එහෙම නැත්නම් යමෙක් වෙන්නත් පුළුවන් යමක් හෝ යමක් යමෙක් මතට නගීද ගසට නගී අශ්වයා පිට නගී ඒ වගේ කියන තැන්වල ඒ යම් සතෙක් හෝ වේවා ඒ සතෙක් උඩට අපි නගිනවා නම් ගොඩ වෙනවා නම් ඒකයි ඒ කියන එකයි අර්ථය. එතකොට ගොඩ නගීද එම දෙය හෝ කෙනා එම දෙය හෝ කෙනා දක්වන පදය බසී කියනවා දුන්නේ යම් තැනකට බසීද දුන්නා යම් ඒ තැන හෝ කෙනා ဒုတိයාවෙන් යෙදේ
තැන කිව්වේ
නැහැ තැන කිව්වේ නැහැ
එම දෙය හෝ කෙනා
ඔව් තැනත් තියෙනවා
නගීද එම දෙය හෝ එම තැන හෝ
නමකට පැටලුවා යම් තැනකට බසීද කියන තැන්වල තැනක් අදහස් වෙන්නේ ළඟා වෙන එකයි තැනක් අදහස් වෙන්නේ තැනක් හෝ දෙයක් කෙනෙක් වෙන්න පුළුවන් ඔව් අන්තිමට ඒක ලියා ගන්න. එම දෙය කෙනා හෝ තැන. එම දෙය කෙනා හෝ තැන. ဒုတိයාවෙන් තබනු ලැබේ. කෙටි මතක තියා ගන්න තියෙන්නේ. ඉතින් ඔක ලිව්වට පොතේ කියනවනේ කියලා ඒක ගැන අවධානයට තියා ගන්න නෙවෙයි. ඒකයි මම කියන්නේ මෙතනදී මේ කියන කාරණාව ටිකක් වැඩි අවධානය තියාගෙන ඉපුවම හරි. මතක තියාගන්න තියෙන්නේ අපි යම් තැනකට යනවාද ඒ යන්නේ යම් තැනකටද ඒ තැන අපි ဒုတိයාවේ තියන්නේ අපි යම් තැනකට හරි කෙනෙක් හරි ළඟට ලං වෙනවද අපි ඒ කෙනාව ဒုတိයාවෙන් තියන්නේ උදාහරණ කීපයක් අපි ඉක්මනට තියාගමු 1 පුරිසෝ ගේහං
ගේහං
ගෙට ගච්ඡති ගේහ කියලා කියන්නේ ගෙට කියන නම ගේහං ගච්ඡති පුරුෂයා ගෙට යයි තේරුම පුරුෂයා ගෙට යයි ඔන්න ඔය ගේහං කියන පදේ ඇයි ဒုတိයාවෙන් ආවේ යන තැන යන්නේ කොහේකද යන තැන ဒုတိයාවෙන් නිසා තමයි ඒක ဒုတိයාවෙන් ආවේ. වරණ යුතුය නම් ලියා ගන්න යන තැන. ගේහං ගච්ඡති. ඊළඟට තව උදාහරණයක් ඉක්මනට ලියා ගන්න. පුරිසෝ බුද්ධං උපසංකමති. එතකොට ඒකේ තේරුම පුරුෂයා බුදුරජාණන් වහන්සේ වෙත ඒක කෙටියෙන් ඕන්න බියා බුදුන් වහන්සේ කොහමද
බුදුරජාණන්
කෙටි කරන්න තමයි මේ බුදුරජුන් වෙත ගෞරව වචන දෙයේ දෙන්න ඕන නිසා බුදුරජුන් වෙත කිව්වත් හොඳයි උපසංකමති එළඹෙයි කියලා කියන්නේ කොහොමද කියන්න ඕන සංයක බයන්නේ
යයි
කියන එකද විත යයි කියන එකම නෙවෙයි අතන උදේ එළඹෙනවා කියන්නේ ඉතින් විත යනවා කියනත් ඒ වගේ තමයි සමීප වෙනවා විත ගමන් කරනවා කියනත් ඒ තමයි ඊට පස්සේ තව එකක් ක්‍රියා ගන්න පුරිසෝ කියන එකම අපි ගමු නේද පුරිසෝ අස්සං අස්සං අශ්වයාට කියන්නේ අයන්න ලියන්න ඕනද ලියා ගන්න පුළුවන් නේද අස්සං ආරුහති 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 පුරුෂයා අශ්වයා මතක නදි අසු මතක නදි අන්න එතන මතක නෙගීමක් අදහස් වෙන්නේ කවුරු මතකද නගින්නේ ඒ නදි ඒ කෙනා හෝ තැන පබ්බතං ආරුහති කියලා කියන්න පුළුවන් පර්වතයක් උඩට නදි රුක්ඛං ආරුහති කියන්න පුළුවන් ගහකට නදි එතකොට වානරෝ රුක්ඛං ආරුහති වඳුරා ගහට නගී කියලා අපිට කියනවා නම් ဒုတိය පදයෙන් දාලා කියන්න හරි ඊළඟ එක තව ඊයේ දින අවස්ථාවක් තමයි යම් තැනකට බහිනවා නම් එතනත් අපි ဒုတိයාවෙන් කියන්නේ මොකක්ද වලට වැවට මිලට මිලට කියනවා සර කියන පදේකුත් කියනවා සර කියන වචනේ මිලට කියන නමක් ජාතස්සර කියන මහලදී විනීදි කියන්නේ නේද ජාතක් සර කියන ගේතේරු සර කියන්නේ විලට ජාත කියලා කියන්නේ ස්වභාවයෙන් හටගත් කියන අර්ථයෙන්. එතකොට ස්වභාවයෙන් හටගත්තු විලට තමයි ජාතක් සර කියලා කියන්නේ. ජාතක් සරය. හරි. එතකොට අපි ඒකෙන් වාක්‍යයක් ලියමු. පුරිසෝ සරං විලට බහිනාට මොකද කියන්නේ? ඕතරති. ඕරුහති කියලා කියන්නත් පුළුවන්. ඕරුහති. මේක ඕරුහති. රුහති. ඕරුහති. සරණ කියලා දාන්නේ මොකද? සරණ. ජාතස්තර කියන්නේ ස්වභාවයෙන් හටගත් නිල කියන එක. ඒක මම නිකන් අමතර කතාවක් කියනවා. හරි. එතකොට ඈ? බහිම. එතකොට විල මම නෙවෙයි පුරුෂයා. විලට වාසි ඒකේ ဒုတိය පද ටිකට යටින් ඉරි ගහලා තියාගන්න ඕන. ඇයි මේක ဒုတိයෙන් ආවේ? ඒ තැන් වලට එළඹුණු නිසා, ළඟා වෙන නිසා, කෙනෙක් වෙන්නත් පුළුවන්, තැනක් වෙන්නත් පුළුවන්, ඉලමීම් අර්ථයේ යාම අර්ථයේ. භික්ඛු බුද්ධං උපසංගමිතා පඤ්ඤං පුච්ඡති. භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත ඉලමී ප්‍රශ්නයක් අහයි. තේරුණා. ඒ වගේ තැන්වල ඒ භගවන්තන් උපසංකරිතා ඒ පදේ ගොඩාක් ත්‍රිපිටකයේ යෙදෙනවා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ කියන එක. එතකොට ඇයි ඒක ဒုတိයෙන් ආවේ එළඹුනේ භාග්‍යතුන් වහන්සේ වෙත නිසා. හරි. එමනම් ဒုတိයාවේ යෙදීම ටික ඔතනින් අපි නවත්වමු. ඊට පස්සේ අද අපි ඉක්මනට තතියාගේ වක්තියේ යෙදීම ටික කතා කරලා කරණ විවක්තියත් කතා කරලා පුළුවන් බලමු සම්ප්‍රදාන විභක්තියට යන්න. හරි. මේකේ මොනවා හරි මේ වෙනකන් ගැටු තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. ဒုတိයාවේ යෙදීම වල අපේ දෙවි තැනක් තිබුණා මේ කියපු ටිකේ. දැන් නම් ටිකක් කුටියට ගිහිල්ලා ටික වෙලාවක් ඉතින් බලන්න ඕවා. නේද? නැත්නම් අමතක වෙනවා මොලින් කියපු ඒවා. අමතක වෙන්න පුළුවන් ඒ නිසා අමතක වෙන්නේ නැති වෙන්නේ ඉතින් බලලා තියාගන්න. මහා ලොකු විශ්ක ගන්න ඕන නැහැ. ටිකක් Taman e kiy denoma nan ඊට පස්සේ පුළුවන්. දවසකට පොඩි වෙලාවක් තින් කරගෙන විනාඩි 15ක් 20ක් භාගයක් වුණත් කමන්නේ තමන්ගේ වෙන බණ භාවනා කටයුතු වල පාඩු ගන්න වෙන්නේ. එහෙම කරනවා නම් ලොකු උපකාරයක් තියෙනවා. මෙතනින් හැබැයි මේ කියන කාරණා ටික හොඳටම පැහැදිලි කරගන්න උත්සාහවත් වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉතිරි වෙන්නේ නැති වෙන්නේ. එතකොට කුටියර ගිහිල්ලා වැඩි දෙයක් කරන්න වෙන්නේ නැහැ. හරි. එහෙනම් තතිය විභක්ති ඉක්මනට ලියාගෙන යමු බලන්න. තතිය විභක්තියේ යෙදී තව කතාවක් මතක් කරලා කලින් දවසේ මම ලියද්දී ဒုတိය විභක්තියේ විභක්ති තත්ත්ව ලිව්ව හරියද? සීයෝ කියලාද ලිව්වේ අංයෝ කියලාද? අංයෝ කියලා නෙමෙයි. එහෙනම් හරි. හරි. එතකොට තතිය විභක්තියේ යෙදී. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන තතිය විභක්ති අකාරාන්ත පුල්ලිංග පදයක් හැදෙන්නේ කොහොමද? ඒක වචනය, බහු වචනය. මං කෙටියෙන් ලියනවා. විභක්ති ප්‍රත්‍යය. ඒ කියන්නේ නාම පදේ කෙළවරට, නාම ප්‍රකෘතියේ කෙළවරට එකතු වෙන කොටස. තතියාවේදී සහ කරණයේදී තතියා කරණ දෙකම එකයි. ඒ කියන්නේ එක විදියට යෙදෙන්නේ
ක්‍රියාවෙන්
ලියාගෙන ඊට පස්සේ තව සිදුවීමක් වෙනවා. මේ බහුවචනයේදී හීහට බී කියලා ආදේශයක් වෙනවා. බුද්ධේ හී කියලා පදේ හැදෙනවම ඊට පස්සේ බී කියලා පදේකුත් ආදේශයක් වෙනවා. හියන්න වෙනුවට බියන්න, මහ ප්‍රාණ බියන්න. එතකොට ඔය විදියටම වෙන වෙනසක් වෙන්නේ නැහැ. අර හීහට බී කියලා ආදේශයක් වෙනවා කියන තව පදයක් එතකොට හැදෙනවා. ඒකට ඒක හදද්දී මෙතෙන්ද හි බී බවට පත් වෙනවා කියලා මෙහෙම දාගෙන මෙතෙන් ඊට පස්සේ බී එන්නේ මෙතන හො වෙනසක් වෙනවා. අරක ලියාගෙන ලියාගත්තේ නැත්නම් දෙවෙනි පදේ අපහු මේ විදිහට හදා ගන්න ඕන. ලියාගත්තා ලියාගත්තේ නැත්නම් මේ කොටස එන්නේ නැහැ. මුල් එක ලියාගත්තා නේද?
එහෙම වුණා. මෙතන දැන් මේ
හී එක B වුණා.
නැහැ. ඒක හරි.
ඔව්.
ඒ
යන්න ඒ බුද්ධ ශබ්දයේ අග තියෙන අයන්න ඒ යන්නක් බවට පත් වෙනවා. හී B කියන ඒවා පිටිපස්සෙන් දියත්. හා.
එන්ටර් කී. හී B කියති
හී B විතරක් නෙවෙයි අතර මොතන කියන්නනේ යෙදෙන්නේ. ඊට පස්සේ වෙන තව තියෙනවා සු සුකාරයක්. සු සුහි සකාරෝ ඒ සුහි කියන සුයන්නක් එනවා සප්තමී බහුවචනයේ. සප්තමී බහුවචනයේ සුකාරයක් එනවා. ඒ වගේම තතියා පංචමී කරණවල හි කියන කොටසක් පිටිපස්සෙන් ඉදිරියට එන. ඒ අවස්ථාවක ඒ අවස්ථාව තුනේ හතරේදී අකාරාන්ත නාම පදයක අග තියෙන අයන්න ඒ යන්නක් වෙනවා. අගම තියෙන බුද්ධ කියන එක දැන් අකාරාන්තයි. මේ බුද්ධ කියන එකේ කෙළවරේ තියෙන අයන්න ඒ යන්නක් බවට පත් වෙනවා. එතකොට බුද්දේහි බුද්දේභි බුද්දේසු කියන සත්වමී හැදෙන්නේ අපි ඒක පස්සේ කතා කරමු. බුද්දසු එහෙම නෙවෙයි. බුද්ධහි නෙවෙයි. තේම බුද්දේහි කියලා පොඩි වෙනසක් වෙනවා. හරි. ඒ වගේම ඔය කොටස දැනගත්තේ නේ දුනක් කමන්නේ. තමන්ට අර්ථික මතකයි නම් ඒ ඇති. පදේ යෙදෙන විදිහ මතකයි නම් දැනට ඒ ටික ඇති. මේ හැදෙන විදිය අවශ්‍ය නැහැ දැනට. නිකන් එකක් දැනගන්න එක වටින නිසා එකක් කිව්වේ. ඒක අමතර කාරණාවක් පිළිබඳව මතක තියාගන්න. හරි. හරි. ඊට පස්සේ තතිය විභක්තිය යෙදෙන අවස්ථාව ගැන අපිට කතා කරන්න ඔව් බහුවචනේ හි
බි
බි ඒක බි වෙනවා පස්සේ. එතකොට ඒකෙන් පද දෙකක් හැදෙනවානේ. හි විදියට තියෙදි එක පදයක් හැදෙනවා. හි බි වෙලා තව පදයක් හැදෙනවා. බුද්දේ හි බුද්දේ බි. හරි. ඊට පස්සේ තතියාව යෙදෙන යෙදී. පළවෙනි එක අපි කලින් ඕක ගැන කතා කරා. තතියාව යෙදීන් ගැන නේ කතරු කර්ම ක්‍රියා ගැන කතා කරන වෙලාවෙදී කතා කළා. කර්මකාරක වාක්‍යයක අනුත්ත කතරු පදය අනුත්ත කතරු පදය තතියාවෙන් දෙනවා කියලා. ඒක තමයි තමයි ප්‍රධාන යෙදීම. තතියාවේ ප්‍රධාන යෙදීම කර්මකාරක වාක්‍යයක අනුත්ත කතරු පදය. ඒකත් ලියාගන්න. අපි තාම කර්මකාරක වාක්‍ය ගැන ලොකුවට කතා කරන්නේ නැති නිසා එකෙන් ලොකු විස්තරයක් දැනගන්න ඕනේ. දැන් මම කෙටියෙන් ඒක යන්තම් කියාගෙන යන්නම්. තව උදාහරණයක් කලින් අපි කතා කරා. කමන්නේ ආයෙත් අපි උදාහරණකින් මේ කිග්මන්ට කතා කරගෙන යමු. මේක තේරුම අපි ලියන්න ඕනේ. දැන් වාර ගානක් මේක ලියලා ලියලා තිබුණ නිසා සිංහල තේරුම ලියන්න ඕනේ නේද? ඕනේ. මේක අපි වෙන් කර ගන්නවා. උපත අපි හොයා ගන්නවා ඉතින්ලා කොහොමද අර කලින් කියපු ප්‍රමේතම ප්‍රශ්න අහලා හොයා ගන්නවා. චින්දති කියන්නේ කපයි කියන එක. චින්දති කියන්නේ කපයි. පුරිසෝ රුක්ඛං චින්දති පුරුෂයා ගස කපයි. එතකොට කපන්නේ කවුද? පුරුෂයා. එහෙනම් පුරුෂයා කියලා කියන්නේ උක්ත කර්තෘපදේ. එතකොට කපන් පුරුෂයා කුමක් කපයි? ගස. අන්න අනුක්ත කර්මය මේ වාක්‍යයේ. කර්ම කර්තෘකාරක වාක්‍යයේ. ඊට පස්සේ අපිට ඔන්න ඔය දෙක පැහැදිලිව අඳුරගන්න ඕන වාක්‍යයක් කර්මකාරක කරගද්දී. කර්මකාරකයි කියන එකේ තේරුම ක්‍රියාපදයෙන් කියවෙන්නේ ක්‍රියාවත් එක්ක ඍජුව සම්බන්ධය තියෙන්නේ කර්මපදයයි කියන එකයි කර්මකාරක කියන එකේ තේරුම. එතකොට අපි කලින් කිව්වා මේ ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන උක්ත පදය තියන්න ඕන මොන විභක්තියෙන්ද? උක්ත පදේ තියන්න ඕන මොන විභක්තියෙන්ද?
කර්මෙන්ද?
නෑ, උක්ත පදය තියන්න ඕන ප්‍රථමයි.
එතකොට
අපි කර්තෘකාරක වාක්‍යයක කර්තෘපදේ ප්‍රථමාවෙන් තිබ්බේ ඒක උක්ත නිසා. ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන නිසා. දැන් ප්‍රථමාවෙන් අපි තියන්නේ කර්තෘපදේ කියලා නෙවෙයි තියන්නේ එකක්. ප්‍රථමාවෙන් තියන්න ඕන කර්තෘපදේ කියලා රීතියක් කොහෙවත් නැහැ. ප්‍රථමාවෙන් තියන්න ඕන ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන පදය. හැබැයි කර්තෘකාරක වාක්‍යයක ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන්නේ කර්තෘපදේමයි. ක්‍රියාවේ කර්තෘ වෙන්නේ එයාමයි. ඒ නිසා තමයි උක්ත කර්තෘ කියලා යට කියන්නේ. ක්‍රියාවේ උක්තය වෙන්නේ ඒකමයි කර්තෘ වෙන්නේ ඒකමයි. ඒ නිසා තමයි උක්ත කර්තෘ කියන්නේ. ඒ නිසා තමයි යා ප්‍රථමාවෙන් තිබ්බේ. හැබැයි කර්මකාරක වාක්‍යයක ඕක වෙනස් වෙනවා. කර්මකාරකයි කියන වචනින්ම තේරෙන්නේ ක්‍රියාවත් එක්ක ඍජුව සම්බන්ධය තියෙන්නේ කර්මපදේ. තේරුණාද? එතකොට ඕක චින්දති නෙවෙයි ක්‍රියාපදේ. ඒක වෙනස් වෙනවා. එතකොට අපි ඒක පදේ හැදෙන විදිහ අපි පස්සේ කතා කරනවා. දැනට මේ ව්‍යාකරණ කතාව කතා කරන් යන්න ඕන නිසා සතියාවේ ගෙදීම ගැන මම නිකන් වාක්‍ය දීලා පෙන්නන්නම්. ඒක ගැන අපි පස්සේ ගොඩක් වැඩි දුර විස්තර කතා කරනවා. එතෙන්දී ඕක තේරෙනවා. මේ පද හදා ගන්න විදිහ ඒවා තේරෙනවා. ක්‍රියාපදේ දිහා බලලා අපිට තේරුම් ගන්න පුළුවන් මේක කර්තෘකාරකද කර්මකාරකද කියලා. එතකොට මේකේ වාක්‍ය හැදෙන්නේ පුරිසේන රුක්ඛෝ චින්දීයතේ. චින්දති කියලා තිබුණු ක්‍රියාපදේ පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට මේ ක්‍රියාපද විදිහා බලලා අපි ක්‍රියාපද ඉගෙන ගත්තම මේ කර්මකාරක පාඩම තව එහාදී ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තම ඔතන ඕක තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. ක්‍රියාපදේ හදන විදිය. එතකොට මේ ක්‍රියාපදයේ දිහා බලලා අපිට තේරුම් ගන්න පුළුවන් මේක කර්තෘකාරක ක්‍රියාපදයක්ද කර්මකාරක ක්‍රියාපදයක්ද කියලා. එතකොට මේ චින්දී යති කියන එක පැහැදිලිව පේනවා පොඩි වෙනසක් තියෙනවා චින්දති කියන එකට වඩා. ඕකේ රීතිය තමයි මැදට යයන්නක් එකතු වෙනවා. මැදට ඒ තී කියලා කියන විභක්ති කත්තේට කලින් ය යයන්නක් එකතු වෙනවා කර්මකාරකී. කර්මකාරක ක්‍රියාපදේ හදාගත්තී. තව පොඩි වෙනස්කම් වෙනවා ඇතැම් විටක ඊට මුලින් ඊ යන්නකුත් එකතු වෙනවා. එතකොට ඊය කියලා කියලා එකතු වෙනවා ඇතැම් තැනකදී. දැන් මෙතනදි වෙලා තියෙන්නේ අපි කලින් ක්‍රියාපදයක් හදන විදිය ගැන ඉගෙන ගත්තා. ක්‍රියාපදය හැදෙන්නේ අංගයක් කියලා කොටසකට ආඛ්‍යාත ප්‍රත්‍යක් එකතු කරලා. ආඛ්‍යාත ප්‍රත්‍ය අපි ඉගෙන ගත්තා තී අන්ති සීඨ මීම කියන වර්තමාන කාලයේදී. එතකොට මේ ආඛ්‍යාත ප්‍රත්‍ය කොටස අයින් කරපුවාම ඉතිරි කොටස අපි කිව්වා අංගය කියලා ක්‍රියාපදය. එතකොට චින්දති කියන ක්‍රියාපදයේ අංගය තමයි චින්ද කියලා කියන්නේ. තී කියන්නේ ආඛ්‍යාත පදය. ආඛ්‍යාත ප්‍රත්‍ය. එතකොට මේ චින්ද කියලා කියපු අංගය තියෙනවනේ. අන්න ඒ අංගයට පිටිපස්සෙන් අලුතින් එකතු කරනවා ඊය කියලා කොටසක් කර්මකාරක ක්‍රියාපදේ හදාගන්න. ඊය චින්ද ඊය චින්දීය වුණා. වැදිරිනේ. ඊට පස්සේ ආපහු එකතු කරනවා ආඛ්‍යාත ප්‍රත්‍ය. එතකොට තමයි කර්මකාරක ක්‍රියාපදේ හැදෙන්නේ. ඒ වගේම අපි දැන් කිව්වට ඒක මතක තියාගන්න ඕන නැහැ. අපි ඒවා පස්සේ කතා කරනවා. කර්මකාරක කියන්නේ පළවෙනි පොතේ අන්තිම හරියේ කතා කරන මාතෘකාවක්. ඒවා මුල් කාලේ අමාරු නිසා තමයි මුලින් දාලා නැත්තේ. දැන් මේක කියන්න ඕන නිසා මේ පදියාවේ යෙදීම කියන්න ඕන නිසා තමයි මෙතනදි මම කිව්වේ. අපි එතනදී ගැන වැඩි විස්තර කතා කරනවා. ඒක නිසා ඒක බය වෙන්න එපා. දැනට මේ පුරිසේන කියන පදය තතියා පදයක් කියලා තේරෙනවා නම් ඇති. පුරිසේන කියලා කියන්නේ තතියා පදයක්. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාපදයේ තේරුමත් එතකොට වෙනස් වෙනවා. චින්දති කියලා තියද්දී ඒකේ තේරුම කපයි. තේමාද? චින්දීයති කියලා කියද්දී ඒකේ තේරුම වෙනවා. කපනු ලැබේ. කපනු ලැබේ. එතකොට කැපීම ලබනවා කියන එකයි. කැපීමට ලක් වෙනවා කියන එකයි කියන්නේ. එතකොට අපි ඔකේ ප්‍රශ්නය අහද්දී කපනු ලබන්නේ කවුද? කැපීමට ලක් වෙන්නේ කවුද? එතකොට උත්තරේ ඉන්නේ පුරුෂයා කියන එක නෙමෙයි. කැපීමට ලක් වෙන්නේ කපමුණු ලබන්නේ කවුද? ගස. එහෙමනම් ඒ චින්දීයති කියන පදෙත් එක්ක සම්බන්ධ තියෙන ගස කියන එක. ඒ දෙන්න අතරේ තමයි සම්බන්ධය තියෙන්නේ. චින්දීයති කියන පදේ වෙනස් කරොත් පුරිසේන කියන පදේ නෙවෙයි වෙනස් වෙන්නේ රුක්කෝ කියන පදේ. චින්දී යති කියන එක බහුවචෙන්ද හැරෙවොත් චින්දී යන්ති කියලා රුක්කෝ කියලා තියන්න බෑ. රුක්ඛා වෙන්න ඕන. තේමන පුරුෂයා විසින් ගස් කපනු ලැබෙති. ඒ කියන්නේ ගස් කැපීමට ලක් වෙනවා. කැපීමට ලක් වෙන්නේ ගස් කියන පදෙත් එක්ක තමයි. ඒකට ඍජු සම්බන්ධය තියෙන්නේ. එහෙම නැත්නම් උක්ත වෙන්නේ. කර්මකාරක ක්‍රියාවෙන් උක්ත වෙන්නේ කැපීමට ලක් වෙන ගස කියන කර්මපදේ. පැහැදිලි. එතකොට ඕකේ රුක්කෝ කියන පදේ වෙනුවට අපි ත්වන් කියලා දානවා. නුඹ පුරුෂයා විසින් තෝ කපනු ලැබෙහි. එතකොට ඔන්න කාව හරි අල්ලගෙන හොරු ටිකක් කපනවා. එතකොට අපි ගිහිල්ලා කියනවා පුරිසේන ත්වන් චින්දීයසි. පුරුෂයා විසින් තෝ කපනු ලැබෙහි. එහෙමනම් එතකොට රුක්කෝ කියන එක වෙනුවට අපි ත්වන් කියලා දැම්මොත් අන්න චින්දීයසි කියන එක චින්දීයති කියන එක චින්දීයසි වෙනවා. එතකොට ඒ ත්වන් කියන පදෙත් එක්ක තමයි චින්දීයති කියන පදේ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චින්දීයසි කියලා වෙනස් වුණා. එතකොට කපනු ලැබෙයි කියන එක මධ්‍යම පුරුෂ බහුවචනයේ හැරෙවොත් චින්දීයත. එතකොට රුක්කෝ කියන පදේ අපිට වෙනස් කරන්න වෙනවා තුම් හේ කියලා. කපනු ලැබෙන්නේ එතන කපනු ලැබෙහු කියන එකනේ තේරුම. තොපි. පුරුෂයා විසින් තොපි කපනු ලැබෙහු. එතකොට කපනු එතන තිබුණා නම් ලැබෙමි කියලා. ඔන්න කවුරු හරි අල්ලගෙන මාව කපනවා. පුරුෂයා විසින් මම කපනු ලැබෙමි කියලා ඒකට කියන්නේ. එතකොට පුරිසේන අහං චින්දියාමි කියලා වෙනස් වෙනවා. කපනු ලැබෙමි. ඒක කපනු ලැබෙන්නේ කවුද? මම. කපන්නේ නෙවෙයි. පැහැදිලි නේද? කපන්නේ කිව්වොත් ඒ කපන ක්‍රියාව කරන කෙනත් එක්කනේ ක්‍රියාපදයේ සම්බන්ධ කපනු ලැබෙයි ලැබෙනවා කිව්වොත් කැපීමට ලක් වෙන කෙනත් එක්ක තමයි ඍජු සම්බන්ධයෙන් ක්‍රියාපදයේ තියෙන්නේ. දැන් කර්මකාරක ක්‍රියාවක් අඳුරගන්න හරි ලේසි. ඒ ලබ කියන ධාතු කොටස සිංහලයේදී නම් ලබ කියන කොටස ඒ ක්‍රියාපදෙත් එක්ක යෙදෙනවා. ලැබේ කියලා. ගසනු ලැබේ, කපනු ලැබේ, කනු ලැබේ. ඒ වගේ කර්මයක් තියෙන පද ක්‍රියාපදයක් වෙන්න ඕන. එහෙම නැති එකේ කර්මකාරකෙන් හරවන්න බෑ. එතකොට අන්න ඒ විදිහට අඳුර ගන්න පුළුවන් ඒ කර්මකාරක ක්‍රියාපදයක්. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් මේක කර්මකාරක වාක්‍යයක් කියලා. හරි. එතකොට මේක පැහැදිලි නේ නේද? ඇති එහෙමනම් එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ විදිහට වාක්‍යයක් ලිව්වොත් කර්මකාරක වාක්‍යයක් ලිව්වොත් ඒකෙදි උක්ත වෙන පදේ අපි කියන්නේ උක්ත වෙන කර්ම පදය තිබ්බේ ප්‍රථමයෙන් උක්ත නොවන. එතකොට අපි කිව්වා කර්ම පදය උක්ත වෙනවා නම් කත්‍රෝ පදය උක්ත වෙන්නේ නැහැ. කත්‍රෝ පදය උක්ත වෙනවා නම් කර්ම පදය උක්ත වෙන්නේ නැහැ. හැම වෙලෙම උක්ත වෙන්නේ යම් පදයක්ද ඒ උක්ත වෙන පදය ප්‍රථමයෙන් තියෙනවා. කත්‍රෝ උක්ත වෙන කත්‍රෝකාරක වාක්‍ය කත්‍රෝ ප්‍රථමයි. කර්මය උක්ත වෙන කර්මකාරක වාක්‍යක කර්ම පදය ප්‍රථමයි. කත්‍රෝකාරක වාක්‍යක කත්‍රෝපදයේ උක්ත වෙන නිසා කර්මය උක්ත වෙන්නේ නැහැ අනුත්තයි. අනුත්ත කර්මපදය හැම වෙලෙම මොන විගක් තියෙනද? ဒုတိယයි. කර්මකාරක වාක්‍යක කත්‍රෝපදයේ උක්ත වෙන නිසා කර්මපදය උක්ත වෙන නිසා කත්‍රෝපදය අනුත්තයි. එහෙමනම් අනුත්ත කත්‍රෝපදය අනුත්ත කත්‍රෝපදයේ හැම වෙලෙම තියන්නේ තතියයි. ඒක තමයි මතක තියාගන්න තියෙන්නේ. උක්ත පදය හැම වෙලෙම ප්‍රථමාවෙන් කර්තෘ උනත් කර්මය උනත් අනුත්ත කර්ම පදය දෙතියාවෙන් අනුත්ත කර්තෘ පදය තතියාවෙන්. හරි නේ? ඇති කියලා හිතනවා මේ තතියාව ගැන මේ කියපු කතාව. තව ගැටු තියෙන ඉක්මනට අහන්න බලන්න. ඔය ගැන අපි කන්නව දවසක් කතා කළා. ඇතැම් විට ඊය කියන කොටස දෙනවා ඇතැම් විට ය විතරක් දෙනවා.
ඒක අපිට මේ
ඒවා අපි පස්සේ කතා කරනවා. ඒ කර්මකාරක පාඩමේදී කර්මකාරක ක්‍රියාපද හදාගන්නේ කොහොමද කියලා තමයි උගන්වන්නේ. එතකොට ඒ කර්මකාරක ක්‍රියාපද හදාගන්නේ කොහොමද කියලා එතනදී ඉගෙනගෙනවා. එතකොට අපි කතා කරමු ඒ ගැන. දැන් ඒවා කීවොත් හැටලෙන නිසා දැන් කියන්නේ. ඒවා 11 වසරේ පාඩමක් තාම විතවසරේ දිනේ. ඒක නිසා අපි එතනදි කතා කරමු. තාම අපි විවක්ති ටික විතරේ කතා කරා යන්නේ. ඔය පැටලෙවි පොඩ පොඩ තියෙනවා නම් ඒවා හරියනවා තව ඉස්සරහට යද්දි. ඒ ටික ලිහෙනවා. හරි. එහෙනම් තතියාවේ ඊළඟ යෙදීම. තතියාවේ තව යෙදීමක්. දෙවෙනි යෙදීම. කර්මකාරක කිතක පදයක අනුත්ත කර්තෘ. ඔන්න තවත් මේ වගේ කතාවක්. කර්මකාරක කිතක පදයක අනුත්ත කර්තෘ. තත්‍යාවේ. මේ කතාව ගොඩාක් ලොකුවට බරට ගන්න යන්න එපා. මේක බහුලව යෙදෙන්නේ නැති වී. හැබැයි ඒ වුණාට කියන්නේ පළවෙනි පොතේදී බහුලව යෙදෙන්නේ. හැබැයි ඒ වුණාට බුද්ධ දේශනාවෙන් නම් බහුලව යෙදෙනවා. ඒ නිසා පුළුවන් විදියකට ටිකක් කියලා දෙන්න බලන්න. වැඩි විස්තර අපි පස්සේ කතා කරනවා ඒකත් හිතක පාඩමේදී. මේක පොඩ්ඩක් කියන්න බැඳෙන්නේ මේක. මේකේ ඔන්න කලින් අපි තිබ්බේ පුරිසෝ රුක්ඛං චින්දති කියලානේ කර්තෘකාරක වාක්‍යනේ. චින්දති කියන ක්‍රියාපදේ වෙනුවට අපිට දාන්න පුළුවන් කිතක පදේකුත් ක්‍රියාපදේ වෙනුවට. ඇතැම් තැනක ක්‍රියාපදයේ කටයුත්ත කිතක නාමයකිනුත් කරනවා. තේරුණාද? ආඛ්‍යාත පද මම කලින් දවසක් කිව්වා. ආඛ්‍යාත පද කියන එක ක්‍රියාපද කියන එක කොටස් තුනකට බෙදෙනවා. ආඛ්‍යාත ක්‍රියා, නේපාතික ක්‍රියා, කිතක ක්‍රියා කියලා. ඒ කියන්නේ කිතක පදයකිනුත් ක්‍රියාවක කටයුත්ත ක්‍රියාපදයක වෙලේ කරන්න පුළුවන්. සිංහලෙනුත් ඒක කරනවා. සිංහල භාෂාවෙත් ඔහු ගමට යයි කියලා අපි කියනවා. ඒ වගේම අපි කියනවා ඔහු ගමට යන්නේය. යන්නේ කියලා කියන්නේ කිතක පදයක්. යයි කියන්නේ ක්‍රියාපදය. අපි ඒ වුණාට දන්නේ නැහැ ඔක කිතකයක්ද මොකක්ද කියලා. හැබැයි අපි ඒ අදහස කියනවා නේද? ඒ වගේ. එතකොට පාලියේ තියෙන විදිහම තියෙනවා. චින්දති කියලා කියන්නේ ක්‍රියාපදේ ඒ අර්ථයම තියෙන්නේ චින් අර තියන්න අයින් කරලා අන්තෝ කියලා කොටසක් එකතු කරනවා වර්තමාන කාලයේදී නම්. වර්තමාන කාලයේදී නම් අන්තෝ කියලා කොටසක් එකතු කරනවා කෙළවරට. චින්ද අන්තෝ. ගච්ඡති කියන එක වෙනකොට ගච්ඡ අන්තෝ ගච්ඡන්තෝ කියලා. ඒකේ තේරුමක් තියෙනවා. ඒ කිතකවල ඇතැම් තැනක ක්‍රියාවක් විදිහට පෙර කරන්න පුළුවන්, ඇතැම් තැනක මිශ්‍ර ක්‍රියාවක් වෙන්නත් පුළුවන්, ඇතැම් තැනක නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දැනට මෙතනදී කතා කරන්නේ ක්‍රියාපදයක් විදිහට. එතකොට චින්දන්තෝ පුරිසෝ කිව්ව කපන්නා ඌ පුරුෂයා. එතකොට විශේෂණයක් විදිහට. එහෙම නැත්නම් සෝ රුක්ඛං චින්දන්තෝ හසති කිව්ව ඔහු ගස කපමින් සිනාසේ. එතනදී මිශ්‍ර ක්‍රියාවක්. හැබැයි මෙතනදී වෙන ක්‍රියාපදයක් නැති නිසා මේක අපි අවසාන ක්‍රියාව විදිහට මේකේ අර්ථය ගන්නවා. එතකොට තනදී පුරුෂයා ගස කපන්නේය කියලා අපි වාක්‍යයේ අර්ථය කියන්නේ. ඕක හරි ලේසි. ඔය කිතකයකින් ඉවර වෙන වාක්‍යයක් තිබුණොත් ඕකේ පුරිසෝ කියන පදේ ඒ විභක්ති ભેදයෙන් ඒ වගේම පුරුෂ ભેදයෙන් වෙනස් කළා කියලා චින්දන්තෝ කියන කිතකය වෙනස් වෙන්නේ නැහැ. හරි ලේසි. දැන් ක්‍රියාපදේ දානවට වඩා කිතකයකින් ඒ අදහසම කියන්න පුළුවන් සරලව. කොහොමද? පුරිසෝ රුක්ඛං චින්දන්තෝ. හැබැයි බහුවචනෙට ගත්තොත් ඒකේ පොඩි වෙනසක් වෙනවා. චින්දන්තෝ කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට අහං රුක්ඛං චින්දන්තෝ. ත්වං රුක්ඛං චින්දන්තෝ. එහෙමමයි යෙදෙන්නේ.
බහුවචනෙ තුනටම දාණය.
ඔව්. හරි. මේක මම හරි ගැටු තියෙද? ඔතන පදේ හැදෙන විදිය ගැන හිතන්න යන්න එපා. ඒක අපි පස්සේ කතා කරනවා. කොහොම හෝ මේකේ අර්ථය කපන්නේය කියන එකයි. චින්දන්තෝ කියලා තිබ්බම. එතකොට ඒකම අපි කර්මකාරකයට හැරෙව්වොත් එහෙම අර ක්‍රියාපදේ කර්මකාරකයට හැරෙව්වා වගේම මැදට ඊය කියලා කොටසක් දානවා. අර කුන්තෝ කියන කැලලකට මැදින් ඊය කියලා කොටසක් එකතු කරනවා. තොර චින්ද ඊය තන්තෝ චින්දීයන්තෝ කියලා පදේ හැදෙනවා. එතකොට ඒකේ අර්ථය කපනු ලබන්නේය. කපනු ලබන්නේය. එතකොට අරකම අපි අනිත් පැත්තට හරවනවා. පුරිසේන රුක්ඛෝ චින්දීයන්තෝ. පුරුෂයා විසින් ගස කපනු ලබන්නේය. වෙනස වුණේ අර ක්‍රියාපදයේ වෙනුවට කිතක පදයක් කියලා නාම පදයක් එකක් අලුතෙන් දැම්මා. ඒකේ අපහසුතාවයක්ම තියෙනවා. අමාරුයි වගේ. නෑ. තේරෙනවද? ගැටුවන්නේ නෙමෙයි. හරි. එතකොට ඕක තමයි ඔතනදී විශේෂයෙන් කියන්න තියෙන්නේ. එතකොට ඒකෙදි ඒ කිතක පදයක් දැම්මත් අපිට මේ තතියා පදේ තියන්න ඕන මේ කතෘ පදේ තියන්න ඕන තතියාවේ. කිතක පදයක් වුණා. ඕකෙම අතීත කාල කිතක කියලා කොටසක් තියෙනවා. ඒකත් පාඨමංජරියේ යෙදෙන නිසා ඒකත් මම කියන්න ඕන නිසා මේ කතාව කිව්වේ. නැත්නම් මේ කොටස සම්පූර්ණ අතහැරලාම යන්න තිබුණා. පාඨමංජරියේ තතියා විභක්තිය ගැන කියද්දී මේ කිතක ගැන කතාවක් කියවෙනවා. ඒකේ උදාහරණ දීලා තියෙනවා කිතකවලිනුත්. ඒ නිසා අපි මේක චුට්ටක් දැනගෙන යන්නේ කලේසි. කිතකේ කියන්නේ මොකද්ද කියන එක ගැන ඉතර දැනගන්න ඕනේ නැහැ. තතියාව ඒ වගේ අර්ථයකට තියෙනවා කියලා විතරක් දැනගත්තොත් ඇති. පැහැදිලිද? එතකොට ඔන්න ඔය කියන්නේ කපනු ලබන්නේ කියන එකේ තේරුම තාමත් මේ ක්‍රියාව කෙරෙමින් කෙරෙන අවස්ථාවක් කියන්නේ වර්තමාන කාලයි. චින්දන්තෝ කියලා කියන්නේ කපන්නේය කියලා කියන්නේ වර්තමාන කාලයි. අතීත කාලයේදී ඕක ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි ඒකේ කතෘකාරක පැත්ත අපි හිතන්න ඕන නැහැ. අපි කර්මකාරකයේදී මොකද මෙතෙන් මේ පාඩමට මේ තතියාවට අදාළ වෙන්නේ එතන විතරයි. ඒකෙදි පොඩ්ඩක් මේ ක්‍රියාපදේ වෙනස් වෙනවා. මීට වඩා කෙටි වෙනවා ඇත්තටම. පචති කියලා තිබුණා නම් ක්‍රියාපදයක් ඒක හැදෙන විදිය ගොඩක් ලේසි මේකේ පදේ ටිකක් හැදෙන විදිය ටිකක් අමාරුයි පද හැදෙනවා ඒ චින්නෝ කියලා කියන්නේ කපනා ලද්දේ කියන එකයි කපනා ලද අතීතාර්ථයක් කපනු ලබන්නේ කියන එකේ අතීතාර්ථය තමයි කපනා ලද්දේ කියන එක. එතකොට චින්නෝ කියලා පදේ කෙටි ඒ වුණාට ඒකේ අර්ථය චින්නෝ කියලා කියන්නේ කපන ලද්දේ කියන එකයි කපනා ලද්දේ. එතකොට දැන් කපලා ඉවරයි. කප කැපීමට ලක් වෙලා ඉවරයි. එතකොට ඒ තැනකදී පුරිසේන රුක්කෝ චින්නෝ කියලා කිව්වොත් ඒ කියන්නේ පුරුෂයා විසින් ගස කපනා ලද්දේ. තේමන ඒකත් එතකොට මේක ලියාගන්න ඕනේ. නිකන් අහගෙන ඉන්න. අපි ඉස්සරහට ඒවා ගැන විස්තර කතා කරනවා හිතක පාඩමේ. එතකොට පචිතෝ කියලා කියන්නේ පිසිනා ලද්දේ කියන එකයි. පිසීමට ලක් වෙලා. පුරිසේන ඕදනෝ පචිතෝ ඕදනෝ කියලා එකක් අපි පිසීමට ලක්ුණු දෙයට උඩ තියන්න ඕන ප්‍රථමාවි. පිසින මොකද පචිත කියලා කියන්නේ කර්මකාරක කිතකයක්. කර්මකාරක කිතකයක් කෙලවරට තයන්නක් එකතු වෙනවා. පාලියේදී කෙලවරට තයන්නක් ඒ ධාතුවෙන් පස්සේ කියලා අපි කියන්නේ. අපි අර හදාගන්න අංගය කියලා කිව්වනේ. ඒ අංගයෙන් පස්සේ ඇතැම් විටක ඒ අංගයමත් මේ ධාතුවෙන් පස්සේ තයන්නක් එකතු කරනවා කර්මකාරක අතීත කාල පදයක් හදාගන්න අතීත චිතකයක් හදාගන්න. එතෙන් විතර මැදට යන්නකුත් එකතු වෙනවා. ඉත කියලා කැලක් සමහර විට එකතු වෙනවා. ඒ නිසා තමයි පචිත කියලා හැම පදයක් හැදෙන්නේ. පචිත. එතකොට දේසේති කියලා පදයක් තියෙනවනේ ධම්මං දේසේති. බුද්ධෝ ධම්මං දේසේති. දේසේති කියන එකේ දේසිත කියලා පදයක් හැදෙන්නේ. දේසිත. දේසේ ති කියලා තියෙන එකේ දේසේ කියන කියන්නේ අංගය. ඒ අංගයේ ඒ යන්න අපි අයින් කරනවා. මොකද ඒ අංගය හැදුනේ දිස පද හැදුන විදිහ අපි පස්සේ කතා කරමු. කොහොම හරි කෙලවරට තයන්න එකතු වෙලා පොඩි වෙනස්කම් වෙලා දේසිත කියලා පදයක් හැදෙනවා. ඒකේ තේරුම දේශනා ලද්දේ කියන එකයි. දේශනා ලද්දේ. ඒ දේශනා ලද්දේ කියපුවාම දෙසීමට ලක්ුණ දේ ප්‍රථමාවට එන්න ඕන. දෙසන්නේ කවුද? මොකද ඒක කර්මකාරක කිතකයක් නිසා. කර්මකාරක අතීත කාලයි. දේසිතෝ කියන එකේ තේරුම දේශනා ලද්දේ. එතකොට මේ දෙසීමට ලක්ුණදී දෙසීමට හසුුණදී ප්‍රථමාවට එන්න ඕන. ධර්මය ධම්මෝ කියලා එන්න ඕන. දේශන කර්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තපියාවට යන්න ඕන. බුද්ධේන ධම්මෝ දේසිතෝ කියලායි වාක්‍ය හැදෙන්නේ. පැහැදිලිද? ඒ වගේ දැන් මේ පාඩම ඇත්තටම මේ එකක් සංකීර්ණයි. අපිට කිතක පාඩම කෙරුණයින් පස්සේ තමයි මේ වාක්‍ය හොඳටම තේරෙන්නේ. අපි දැනට ওই විදිහේ යෙදීමක් තියෙනවා කියලා විතරක් දැනගෙන ඉස්සරහට යමු. පාඨමංජරීදී නැත්තම් ඒ තියෙනවා අපිට කියවන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් පොඩි හැඳින්වීමක් කළේ.
මොකද දේපිතෝ කිව්ව දේශන ලැබෙන්නේ දේශන ලැබුවේ
ලැබුවේ අතීත කාලේ මේ. අපහැදිලි දෙකේ ගැටලුවන්නේ. හරි. එතකොට පචිතෝ කියන එකේ තේරුම පිසිනා ලද්දේ. සූදේන ඕදනෝ පචිතෝ. සූදේන ඔව් කවුද? අරක් කැමියා විසින් බත පිසිනා ලද්දේ. එතකොට ඒතනක මතක තියාගන්න තියෙන්නේ මේ අතීත හෝ වේවා වර්තමාන හෝ වේවා කර්මකාරක කිතක පදයක් ආවොත් ඒ කර්මකාරක කිතක පදයක් යෙදෙන තැනකදී කර්තෘ පදේ තියන්න ඕන තතියාවේ. කර්මකාරක ආඛ්‍යාත පදයක් ආවත් කර්මකාරක කිතක පදයක් ආවත් ඒ තැනක අපි කර්තෘ පදේ තියන්න ඕන තතියාවේ. පැහැදිලිද? හරි ඇති. එහෙනම් ඊළඟ එකට යමු. අපි ඉස්සරහට පුළුවන් තරම් උත්සාහවත් වෙමු. වාක්‍යයේ දෙවිදියටම ලියන්න. ක්‍රියාපදේනොත් ලියනවා, කිතක පදේනොත් ලියනවා. ඔක්කොම වාක්‍ය නෙවෙයි. මම වාක්‍ය දෙකක් තෝරාගෙන අභ්‍යාසයේ තියෙන අමාරු වාක්‍ය මොනවා හරි තියෙනවා නම් ඒ වගේ කිතක පදේනොත් එක අපි ලියන්න ටිකක් උත්සාහවත් වෙන. එතකොට ඒ පැත්තත් හුරු වෙනවා. ඒ අර්ථය කියන්නේ අපිට හිතෙන දෙයක් කියන්න පුළුවන් ක්‍රම එකක් නෙවෙයි තියෙන්නේ. ඒක කියන්න පුළුවන් තව ක්‍රම තියෙනවානේ. ඒවා එතකොට ටිකක් අපිට මේ භාෂා රටා ටික හුරු වෙනවා.
මේ බහුවචනයේ කියන්නේ පුරිස රුක්ක
රුක්කං ඒක වෙනස් වෙන්නේ නැහැ. පුරිසා කියන එකද? චින්දන්තේ කියලා පදයක් තියෙනවා. ඒ වගේ චින්දන්තා. ඔව්. ඒ වගේ හිතන්න එපා.
කිතක වැඩි හිතන්න එපා.
ඒවා ඒ පාඩුවේදී අපි කතා කරනවා. කිතක පාඩේ.
වෙනස් කරලා ලියනවා
නේද? නෑ අපි හිතන බලමු. එහෙම ගැටලු නොවෙනේ ඔය විතරක් අපි ලියමු. නැත්නම් ඒ පාඩමත් කරලා ඉන්න වෙනවනේ ආපහු. හරි. එහෙමනම් ඊළඟ යෙදීමක් කතා කරමු. තතිය විභක්තියේ තුන්වෙනි යෙදීම. මේක උදාහරණ ඕනනම් ලියාගන්න. හැබැයි වැඩිය බරට ඒක බලන්න යන්න එපා. මේකට විතරක් ඉලක්ක ගහලා ඒක විතර ඒ පදේ විතරක් බලලා තියාගන්න. මේ පුරිසේන කියලා යෙදෙනවා කියලා කර්මකාරක පදත් එක්ක. කර්මකාරක වාක්‍යවල තතිය විභක්තියේ යෙදෙනවා කියලා විතරක් දැනගත්තා නේද? ඊළඟ යෙදීම එහෙමනම් සමග යන අර්ථයේ යෙදෙන සමග යන අර්ථයේ යෙදෙන සද්දින් මේක උද්ෘත කරලා ලියගෙන සද්දින් කමා සහ යන පද සමග සහ යන පද සමග තතිය විභක්තියේ යෙදෙන. ඊට කලින් ඒ ලියාගත් වාක්‍ය කෙලවරින් ලියාගන්න සහ ඒකට කියන්නේ සහ පොඩි ඉරිකැලක් අරහට ගහලා යෝගය සහ යෝගය එකට කියන්නේපා සහ යෝගය කියලා සිංහල වචනකුත් තියෙනවා ඒ සහයෝගය නෙවෙයි සහ යෙදීම කියන එකයි අර්ථය සහ යෝගයේ තපියා කියලා එකට කියන්නේ ඒකේ අර්ථය සහ සද්දින් වගේ පදයක් වාක්‍යයේ යෙදෙනවා කියන එකයි අර්ථය සහ යෝගයේ තපියා යෝගය කියන්නේ යෙදීම කියන එකයි. එතකොට සහ සද්දින් කියන පදයක් යෙදුනොත් ඒ කවුරුන් සමගද අපි යන්නේ හෝ අපි ඒ ක්‍රියාව කරන්නේ ඒ කෙනාව අපි තියන්නේ කතියාවේ. තේමන අපි ඒ ක්‍රියාව කරන කෙනා කවුරුන් සමගද ඒ ක්‍රියාව කරන්නේ ඒ කෙනාව කතියාවෙන් අපි තියන්නේ. පුරිසෝ පුරුෂයා ධාරකේන සද්දින් එහෙම නැත්නම් ධාරකේන සහ කිව්වත් ඒ අර්ථෙමයි. දරුවා සමග ගාමං ගමට ගච්ඡති යයි.
අර නිකන් අර දියන්න කියලා අර
ඔව් ඒකේ අර්ථය සද්ධින් කියන්නේ. ගිය සති කලින් දවසේ මම කිව්වා නේද? අල්ප ප්‍රාණ දයන්න එකතු කිරීම මහ ප්‍රාණ දයන්න. අල්ප ප්‍රාණ හල් දයන්නට මහ ප්‍රාණ දයන්න එකතු වුණාම ওই විදිහේ අකුරක් හැදෙනවා. ඒ වගේම අල්ප ප්‍රාණ හල් ඨයන්නට මහ ප්‍රාණ ඨයන්න එකතු වුණාමත් ওই වගේ හැදෙනවා කියලා මම ලියලා පෙන්නුවා. සද්ධින් කියලා විදියට තියෙන්නේ. මේ මොකක්ද අලුත් අකුරක් කියලා නැත්නම් බලන්නේ නේද? පොඩියේ නැති අකුරක් කියලා.
පුරුෂයා දරුවා සමග ගමට යයි.
ගමට යයි. දොටේ ධාරකේන සද්ධින් කියන පද දෙක එකට යෙදෙනවා. ඒ දෙකේම අර්ථය තමයි දරුවා සමග. හරි. එතකොට තව යෙදීමක්. ওই වගේම තව යෙදීමක් තියෙනවා ඊළඟ ලකුණ දාලා ලියා ගන්න.
සමිනදස්
උචෝ ධාරකේන සහ කිවත් ඒ අර්ථයම හරි. ඊළඟ යෙදීම තමයි ඉහත අර්ථය සඳහාම එහෙම නැත්නම් ඉහත අර්ථයම සඳහා ඉහත අර්ථයම සඳහා සහ සද්දින් පද නැතිව සහ සද්දින් පද නැතිව තතියා පදය පමණක්ද තතියා පදය පමණක්ද යෙදිය හැක. ඒ කියන්නේ සද්දින් පදේ ඕනම නැහැ. ඒක නැතුවත් ලියන්න පුළුවන්. එතකොට අහයි එහෙනම් මොකටද ලෝක නිවි? ඒක නැතුවම කියන්න තිබුණානේ. බුද්ධ දේශනාවේ වුණාට සද්දින් පදේ ඇතුවත් තියනවා සමහරතන කියලා. ඒක කිව්වේ නැත්නම් ඉතින් ඒ දැන් තේරුම් ගන්න බෑනේ. ඒ නිසා තමයි ඉතින් මේ කොටසත් වෙනම කිව්වේ. තේරුණාද? එතකොට ඒකට අපි කියන්නේ සහ අර්ථයේ තතියා කියලා. සහ අර්ථයේ තතියා. මේ දෙවෙනි යෙදීමට අපි කියන්නේ දෙවෙනි නෙවෙයි. මේ දැන් ලියපු එකට කියන්නේ සහ අර්ථයේ තතියාව. ඒ කියන්නේ සහ පදයක් යෙදෙන්නේ නැහැ. හැබැයි මේ සහ කියන පදේ අර්ථය තතියා පදේ ඇතුළෙම තියෙනවා. එතකොට අපි ওই වාක්‍යෙම අංග වෙනස් කරලා ලියාගත්තොත් ඒ අර්ථයෙන් අපිට ලිව්ව හැකි වුණා පුරිසෝ ධාරකේන ගාමං ගච්ඡති. සද්දින් සහ පද නැතුව. පුරිසෝ ධාරකේන ගාමං ගච්ඡති. අර අර්ථයමයි. පුරුෂයා දරුවා සමග ගමට යයි. සම්දින්නේ ඒ ඒ පද නැතුව කියලා කියන්නේ කියන්නේ
ධාර කියන කියනවාට සමග කියන කියනවා
කියනවා ඔව් ධාර කියන කියනකින්ම සමග කියන අර්ථය කියවෙනවා උතන
එතකොට උඩේ ගත්ත සංස්කෘත සමග සමග කියලා දෙකක්
තියෙනවා පාලි වාක්‍ය නෑ එහෙම නෑ ඒ සම්දින් පදයේ තිබ්බොත් ඉතින් සමග කියලා කතාව අර තතියා පදයේ ඇතුලේ නෑ පැහැදිලිද සම්දින් පදයේ තිබ්බොත් අර කැලලා එකතු කරපුවාම තමයි සමග කියන අර්ථය. සද්දින් පදේ නැත්තම් ඒ සද්දින් පදේ අර්ථය මේකේ ඇතැම් විදිහට කිය වෙනවා. ඒකයි මේ දින් දෙකක් විදිහට වෙන වෙනම පෙන්වන්නේ ඒ නිසා. සද්දින් පදයේත් එක තතියා තමයි කියන්නේ. හරි ඊට පස්සේ ඊළඟ යෙදීම. තතියාවේ තවත් යෙදීමක්. ඇතැම් විට ක්‍රියා විශේෂණ පද ඇතැම් විට ක්‍රියා විශේෂණ පද තතියාවෙන් යෙදේ. උදාහරණයක් අපි ලියාගමු. පුරිසෝ පුරුෂයාමයි හැම එකටම ගන්නේ නේද? කමන්නේ ඉතින් පුරු වචනින් දෙරට තාම අපි විභක්ති ලොකුවට කතා කරේ නැහැ වචන ගැන නේද? ඒ නිසා අපි දැන් දන්න වචනයක් දාලා අර්ථය තේරුම් ගමු මේ ව්‍යාකරණ කාරණාව. සුඛේන ජීවති. සුඛේන කියලා ලියාගන්න. සුඛේන ජීවති. පුරුෂයා සැපයෙන් ජීවත් වේ. ජීවත් වෙන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපි උත්තරේ දෙන්නේ සැපෙන් ජීවත් වේ. එතකොට ජීවත් වෙන ආකාරය විස්තර කරන සුඛේන කියන පදේ ක්‍රියා විශේෂණයක්. ඒක අපි කිව්වා කලින් සුඛං ජීවති කියලා කියන්න පුළුවන් කියලා. ඒ වගේම සුඛේන ජීවති කියලා කියන්න පුළුවන්. එතකොට ක්‍රියා විශේෂණ පදේ යටින් ලියාගන්න එක ඊතලයක් හරි මක්කෝ ලකුණක් දාලා ක්‍රියා විශේෂණ කියනවා. තව ඉදීමක් අපි දැන් කතා කරන තතිය විභක්තියේ දෙන අවසානික කියලා අපි ගමු. හරි. තව යෙදෙන අර්ථ තියෙනවා අපිට දැනට මේ භාෂා වර්ණයේ පළවෙනි පොතට මේ ටික දැනගත්තම වැඩිත් එක්ක ඒක නිසා දැනට අපි මේ ටික දැනගත්තම ඇති. තව විශේෂ තැනක් පස්සේ හරි පොතේදී යෙදුනොත් මම එතනද කියනවා මේකත් තතියාවේ විශේෂ යෙදීමක් කියලා. හරි. කරණ අර්ථයේ තතියාවේ යෙදේ. කරණ අර්ථයේ. ඇතරම කරණාර්ථයේ තතියාව කියලා කියන්නේ කරණ කියලා වෙනම විභක්තියක් තිබුණා නේද? ඒකත් තතියාවේම ප්‍රභේදයක්. ඒකයි කරණාර්ථයේ තතියා කියලා කියන්නේ. මේ විදිහටම කච්චායන ව්‍යාකරණයේ සූත්‍රයක් එහෙමත් තියෙනවා. කරණාර්ථයේ කියලා. කරණ අර්ථයේ තතියාව යෙදෙනවා. හරි. කරණය කියලා කියන්නේ මොකක්ද? ඒකත් ඉස්සරලා දැනගන්න එපේ. ඒක තේරුම් ගන්න එපා යන්නේ අර්ථය දැනගන්න කලින්. කරණාර්ථය කියලා කියන්නේ ක්‍රියාව කරන්න උපකාර වෙන දේ තමයි කරණය කියලා කියන්නේ. ක්‍රියාවට උපකාර වෙන දේ. ඒක තව කොටස් දෙකකට බෙදනවා. ඒවා දැනට මතක තියාගත්තොත් ඉතින් ලියන්න ඕනේ නැහැ. ආධ්‍යාත්මික කරණය සහ බාහිර කරණය කියලා. ආධ්‍යාත්මික කරණය කියලා කියන්නේ අපේ මේ ඉන්ද්‍රියයන්ට සම්බන්ධ දෙයක්ම උපකාර කරගෙන අපි දෙයක් කරනවා. එතකොට ඒකට කියන්නේ ආධ්‍යාත්මික කර්මයක්. උදාහරණයක් විදිහට අතින් ලියයි.
කර්ම කොටගෙන කියන්නේ.
කර්ම කොටගෙන කියන්නේ ඒ අර්ථය තමයි. එතකොට අත කරණ කොටගෙන ලියුමක් ලියමි. මම අතින් ලියුමක් ලියමි. අත කරණ කොටගෙන. එතකොට මම ඇසින් රූප බලමි. ඇස උපකාර කරගෙන ඇස කරණ කොටගෙන තමයි රූප බලන්නේ. මම කනින් ශබ්ද අසමි. දැනෙන්නේ. ඒකට කන උපකාර කරගෙන. මේක කන කියලා කියන්නේ ඒකට බාහිර තියෙන එකද? නැහැ. දෙයක් කියලා තරකන්නේ. ඒ නිසා අභ්‍යන්තර තමා සතු කියන සැලකෙන දෙයක්. ඒ නිසා ආධ්‍යාත්මික කරණය කියලා කියන්නේ. ඒකට අපි බාහිර කරණය දේවල් කරණත් පාවිච්චි කරනවා. මම පෑනින් ලියුමක් ලියමි. පෑනින් පෑන උපකාරයෙන් ලියුමක් ලියමි. ඒ වගේ පොරොවෙන් ගත කපයි. බෝතලයෙන් වතුර බොයි. විදුලි පන්දමින් ටෝච් එකකින් මොකක්කෝ ගන්න වැඩක් ගැන කියද්දි ඒ තැනක ඒකෙන් තමයි අපි ඒක කර්මයක්, බාහිර කර්මයක්. බාහිර ඒ ක්‍රියාව කරන්න උපකාර කරගන්නා බාහිර දෙයක්. ඒව එතකොට බාහිර කර්ම කියලා කියනවා. ඒ අභ්‍යන්තර හෝ වේවා බාහිර හෝ වේවා ඒ කරණ පදේ එහෙම නැත්නම් ක්‍රියාවට උපකාර වෙන ඒ දේ අපි තියන්නේ තතිය විභක්තිය. පාලියෙන් කියනවා නම් අහං කොහොමද? මොකක්ද? වාක්‍යයක් අපි ගමු. පරෝවේ පරසු කියන පරෝට කියන්නේ. ඒ පදේ තතියා පදේ හැදෙන්නේ පරසුනා කියලා. ඒක වෙනස් විදිහකට හැදෙන්නේ අපි පස්සේ ඉගෙන ගන්නවා. එතකොට පරසුනා කියන එකේ තේරුම පොරොවෙන් කියන එකයි. රුක්ඛං චින්දති. සෝ කියලා අපි ගමු ක්‍රියා කත්තු පදේ. සෝ පරසුනා රුක්ඛං චින්දති. ඔහු පොරොවෙන් ගත කපයි. හැදෙන්නේ පොරව උපකාරයෙන් කරණ කොටගෙන දසකකයි. ඒක තමයි කරණය කියලා කියන්නේ. කරණ අර්ථය. හරි.
කාරණා
නැත්නම් කුත්ත ක්‍රියාවට උපකාර කරගන්න ඕනම දෙයක්.
ඇය
කරණ කොටගෙන දෙයක් කරනවා. ඔහු කරණ කොටගෙන ඒ අපිට කියන්න පුළුවන් ධාරකෝ පිතරා කියලා පියතුමා තාත්තර කියන්නේ පියා කරණ කොටගෙන ජීවත් වෙයි. දරුවා පියා කරණ කොටගෙන ජීවත් වෙයි. පියාගේ උපකාරයෙන් ජීවත් වෙයි. හරි. මේ විදිහට ගන්න පුළුවන් පණ දින දේවලුත් කරණේ විදිහට ඉදේ. හරි නේද? එහෙනම් ওই ටික තමයි සතියා විවක්ති පොත්තක කියලා කියන්නේ පොතක කියන නම. පොත කරණ කොටගෙන ඉගෙනීම කරයි කියන වාක්‍ය අපි ලියන. උගල් ඉගෙන ගන්නවට කියන්නේ උග්ගන්හාති කියලා. සික්සෝ ශිෂ්‍ය සික්සෝ පොත්තකේන මන් ලියන්නේ
කියන්නේ
නැහැ නේ. පාලියේක පාලි භාෂාවේ හල් කරලා ලිව්වත් ඉතින් ගැටලුවක් නැහැ. සිංහල ක්‍රමයට ලියනවා නම් ඕක පොත්ත කේන කියලා දීර්ඝවයි ලියන්න ඕන හල් කරලා. නමුත් පාලි භාෂාවේ හල් ලකුරු නැහැ. දැන් පුරාණයේ තිබ්බ පාලි අකුරු ලියද්දි හල් කරලා ලියන්නේ නැහැ. ඒ නිසා තමයි දෙලිය අකුරු ක්‍රමයක් ඉන්නේ.
දැන් අපිට ඕක කියන්න
උච්චාරණය කරන්න ඕන ඒ කරන දීර්ඝව ඒ ඕ දෙකම එහෙමයි. කියන් ලියන්නේ හැබැයි කෙටිවයි කියන්නේ.
දැන් අපිට පොත්ත කෙන කියලා කියන්නේ.
මේක කිව්වොත් එහෙම. පොත්ත කේන කියලා දීර්ඝව කියන්න ඕන.
හඳුනගන්න
ඒකේ රීතියක් තියෙනවා. කෙටිව කියවෙන්නේ බැදි අකුරකට කලින්. බැදි අකුරකට කලින් ඒ ඕ දෙක තිබුණොත් බහුලව කෙටියෙන් කියවෙයි. අනිත් හැම තැනකදීම දීර්ඝවයි කියන්නේ.
බැඳිලා තිබුණා
නෑ බැඳි අකුරකට කලින් තියෙනවා නා ඒ ඕ දෙකක්. ඒ තැනක කෙටිව කියවෙනවා හැම තැනමත් නෙවෙයි. එකක දැන් උදාහරණයක් විදියට ඕ එත්ත ඔට්ටෝ සොත්ති කියලා නේද මේ උදාහරණ ව්‍යාකරණ පොතේ දීලා තියෙන උදාහරණමයි. එත්ත කියන තැන එයන්නක් තියෙනවා පිටිපස්සෙන් තියෙන බැඳි අකුරක්. ඒ නිසා ඒත් කියලා ඔබ කියවන්නේ නැහැ. එත් කියලා කෙටියෙන් කියවන්නේ.
තේමන.
එතකොට ඔට්ටෝ කියලා කියනවා. එතකොට යොත්තන් සොත්ති ඒ වගේ තේමන. සොත්ති කියන දා බැදිය පුරක් තියෙන. සොයන්නේ තියෙන සො කියන තැනින් සෝ කියන තැන ඔයන්නක් තියෙනවනේ. අල්සයන්නත් එක්ක ඔයන්න දෙන්නා තමයි සො කියලා හැදෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ බැදිය පුරක්. සොත්ති අල්තයන්නයි බැඳි අකුරක් කියලා කියන්නේ මොකද්ද? බැඳි එතන කියන්නේ සංයෝග අක්ෂරයක්. සංයෝග අකුරක් කියලා කියන්නේ ව්‍යංජන දෙකක්ම එක ළඟ හිටිනවා කියන එකයි. අතනම අපේ ක්‍රමයට කියනවා බැඳි අකුරක් කියන්නේ. පැහැදිලිද? ධර්මයේ තේරුම ශිෂ්‍යයා පොත කරණ කොටගෙන ධර්මය උගන්වනවා. පොතින් ධර්මය උගන්වන්නේ කියන එකම තමයි. පොතින් කියලා අපිට කියන්නත් පුළුවන්. දැන් සිංහල භාෂාවේ මේ පොතින් කියලා කියපුවහම ඔහුගේ අර්ථ තව අර්ථයක් එනවා. අපි තාම මේක ඉගෙන ගත්තේ නැහැ. පංචමී විභක්තියේ අර්ථයක් පොතින් කියද්දි එනවා. ඒ නිසා තමයි අපි පොත කරණ කොටගෙන කියපුවාම පැටලෙන්නේ නැහැ අර්ථය. තේරුණාද? හරි. එහෙනම් ওই ටික තමයි තතියා විභක්ති ප්‍රධාන යෙදීම් ටික. තතියා සහ කරණ කියන විභක්ති දෙකක් තේරුම් ගන්නවද? ඉවර වුණා. පොත කරණ කොටගෙන අපි චතුරාර්ය විභක්තියත් ඉක්මනට පොඩ්ඩක් කතා කරලම නවත්තමුද?
දැන් කරණ ඔච්චරයි නේද?
ඉවරයි අපි. කරණේ ඉච්චර. කරණේ කියන්නේ තතියාවෙම ප්‍රභේදයක්.
ඒ විලංගන
ඒ බහුල යෙදීම නිසා කියලා කියන්නේ. බහුලව කරණේ යෙදෙන නිසා ඒක වෙනම විභක්තියක් විදිහට වෙනලා තියෙනවා. ඒ වුණාට ඒකත් තතියාවෙම ප්‍රභේදයක්. මොකද ඒකේ වෙනසක් නැහැනේ පදත් ඒ විදිහමයි යන්නේ. හරි. ඊට පස්සේ චතුත්ති විභක්තිය. චතුර්ථි විභක්තියේ යෙදී අපි ඉක්මනට ඒක පොඩ්ඩක් කතා කරන නවත්තුමු. චතුර්ථි විභක්ති පදේ හැදෙන විදිය කරණ විභක්ති පදේ කියලා අපිට වෙනම හදන්න ඕනේ නැහැ. තතියාව වගේමයි. ඒක අපි හදන්න පදේ හැදෙන විදිය බලන්න ඕනේ නැහැ. එතකොට ඒ පද දෙක ලියාගෙන ඉවර නම් ඊට පස්සේ අපි යෙදෙන අවස්ථා ඉක්මනට එකක් ලියාගමු. පදේ හැදෙන්නේ බුද්ධ. දැන් ඒකේ විභක්ති ප්‍රත්‍ය දෙක තමයි සයන්නයි බහුවචනෙදි නම් කියලා කොටසක් එකතු වෙන්නේ. පොදුවේ දැන් හැම තැනකම ඔය විභක්ති ප්‍රත්‍ය ටික තමයි පොදු යෙදීම. ඒ වගේ පොඩි වෙනස් වීම වෙලා තමයි ඒ අවස්ථාවලිය කියන්නේ පුල්ලිංග අකාරාන්ත පදවලදී යෙදෙද්දි සමහර පොඩි වෙනසක් වෙනවා ඒ පදේ. ඒ විභක්ති ප්‍රත්‍ය. සමහර ඒවා විතරයි සමහර ඒවා ඒ විදිහටම යෙදෙනවා. එතකොට ශ්‍රීලිංගයේදී සමහරට තව පොඩ්ඩක් ඇතැම්විට පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා තමයි අර ප්‍රධානව යෙදෙන එක කොටසක් තමයි විභක්ති ප්‍රත්‍ය කියලා මෝඩිකව යොදාගෙන තියෙන්නේ. බහුලව හැම තැනකටම යෙදෙන කොටසක් තමයි යදාගෙන තියෙන්නේ. ඒත් එක්කම දැන් මේවට සූත්‍ර කියලා නිර්මාණය කරලා තියෙනවා. ව්‍යාකරණ කියන්නේ ව්‍යාකරණ සූත්‍ර යොදා ගැනීමේ පහසුව සඳහා ඒ විදිහට යොදාගෙන තියෙනවා. මේවා තමයි විභක්ති ප්‍රත්‍ය කියලා. පැහැදිලිද? එතකොට චතුර්ථ විභක්තියේදී ඒක වචනේ සයන්න සහ බහුවචනේ නම් කියලා කොටසක් තමයි එකතු වෙන්නේ. එතකොට පදේ හැදෙද්දී පුරුෂ ලිංග අයන්නින් ඉවර වෙන පදේක සයන්න දිත්ත වෙනවා. ඉස්ස කියලා කොටසක් තමයි එකතු වෙන්නේ. එතකොට බුද්ධස්ස කියලා පදයක් තමයි ප්‍රධානව හැදෙන්නේ. ඊට අමතරව තව සඳහනක් තියෙනවා, මේ සයන්න ආය කියලා ආදේශයක් වෙනවා. සයන්නක ආය කියලා ආදේශයක් වෙනවා. ආය චතුත්ථේක වචනස්සතු කියලා ව්‍යාකරණ සූත්‍රයකින් ආය කියලා ආදේශයක් වෙනවා. එතකොට පදයක් හැදෙනවා බුද්ධාය කියලා. ඊටත් නම් හැදෙන විදිහ මේ ටික තියාගෙන ඉවරද? මේ බුද්ධස්ස පදේ ඉවරන මේක මකන්න. ලියාගන්නේ අපි පදේ හැදුනට පස්සේ බුද්ධාය කියලා හොයාගන්න පුළුවන් නේ. එතකොට පද දෙකක් තියෙනවා ඒකවචනී නේ. මොනවද පද දෙක? ඒකවචන පද දෙක චතුත්ථී මහන්න නේ. එහෙනම් මේ යෙදෙන අවස්ථාව විදිහට පරිණීක ලියාගන්න යම් දීමක් ලබන්නා පළවෙනි යෙදීම චතුත්ථ විභක්තියේ යෙදීම පළවෙනි යෙදීම යම් දීමක් ලබන්නා චතුර්ථීනි කියලා මේ උදාහරණය ඉක්මනට ලියාගන්න. මේකේ මේ බෙදීම් ලියා ගන්න කලින් සිංහල තේරුමත් ලියාගෙන ඉන්න. උපාසකෝ යාචකස්ස ඕදනං දේති. උපාසකතුමා යදියාට එහෙම නැත්තම් හිඟන්නාට අපි යදියා කියලා දාන්නේ යදියාට ඕදනං බත් දී තේමන
පාසකේ ආගියලා කිව්වා තමයි
කවන්නේ ඉතින් ඒක ටිකක් අර
පාසක තුන අගරොත්තේ
ගරුත්වේ දෙන්න කියන එක හොඳයි. හරි පැහැදිලි නේ. එතකොට දැන් ඔය දීම ලබන කෙනාව අපි සිංහල භාෂාවෙන් නම් තියන්නේ ට කියලා කැලලක් කෙලවරට දාලා නේ. කෙලවරේට ටයන්නක් දාලා සිංහලෙදි කියන්නේ. මව පුතාට පොතක් දී. පුතාට කියලා ටයන්නක් දාලා අපි කියන්නේ දීම ලබන කෙනාව සිංහලෙදි. පාලියේදී එතකොට ඒක වචනේදී ගස්ස කියලා කොටසක්, බහුවචනේදී නම් කියලා කොටසක්. දැන් ඒක ඒ එකතු වෙන කොටස් ගැන ඉච්චර හිතන්නේ නැතුව නිකන් මේක මතකේ තියාගත්තා නම් ඒ එක උදාහරණයක් අරගෙන බුද්ධෝ බුද්ධා බුද්ධං ඕ හේ බුද්ධ බුද්ධා බුද්ධා බුද්ධං බුද්ධේ බුද්ධ බුද්ධේන බුද්ධේදි බුද්ධේහි බුද්ධාය බුද්දස්ස බුද්ධානං මේ විදිහට පොඩ්ඩක් මතකේ තියාගෙන ඉන්න බෑ ඒක ලේසි. ඒතකොට ඒ විදිහට අනිත් ඒවට දාලා බලන්න. ඒ ඊට සමානව වර්ණගෙන අයන්නේ ඉවර වෙන පුරුෂ ලිංග පදවලට තව එක දාන්න පුළුවන්. දැන් උපාසක කියන එකත් එහෙමයි. උපාසකෝ උපාසකා හේ උපාසක උපාසකා උපාසකා උපාසකේන උපාසකේහි උපාසකේහි උපාසකස්ස උපාසකාය උපාසකාන මේ විදිහට ටිකක් ඒක කියලා හුරු කරගන්න කීපයක්. එතකොට ඕන එකට තමන්ට දාලා මෙයා කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක පැහැදිලිද නේද? එතකොට මේක සිංහලෙන් කියන්නේ උපාසකතුමා යදියාට බත් නැත්නම් බත කිව්වත් හරි බත දෙයි. බත කියන එක තමයි ඇත්තටම හරිම වචනේ යොදනන් කියදී ඒක වචනේ තියෙන නිසා බත දෙයි. තේරුණාද? එතකොට සිංහලේදී ඔය ප්‍රයන්නක් කෙලවරක දාන එක පටලා ගන්න එපා. ඇතැම් තැනක සිංහල භාෂාවේ ဒုတိය පදේටත් ප්‍රයන්නක් දානවා. ဒုတိය පදේටත් තයන්නක් දාලා කියනවා සිංහලේදී. ඒ නිසා ඒක සිංහල වාක්‍යය තයන්න තිබ්බටම මේක චතුර්ථි කියලා හිතන්න යන්න එපා. තේරුණාද? දැන් එක උදාහරණයක් නිකන් කියනවා ලියා ගන්න ඕනේ නැහැ. මව දරුවාට ගහයි කියලා කියනවා. මව දරුවාට ගහයි. තේරුණාද? ගහයි කියන ක්‍රියාවට ලක් වෙන කෙනා කවුද? දරුවා. ඒක නිසා ඒක කර්මපදේ. දරුවාට ගසයි කියපුවම ඕක පාලියෙන් අපි කියන්නේ මාතා ධාරකං පහරති. මාතා ධාරකං පහරති. ධාරකස්ස පහරති හිම නෙවෙයි. පැහැදිලි ධාරකං පහරති. ඒක නිසා එතනදී සිංහලයේදී හැබැයි ඕක කියන්නේ මව දරුවාට ගසයි. මව දරුවා ගසයි කියලා කියන්න කියන අඩුයි. සිංහලයේදී අපි කියද්දි තයන්නක් දානවා. ඒක ගැන ඇත්තටම සිංහල ව්‍යාකරණ පොත්වල පවා කියලා තියෙනවා. ඒ චතුර්ථියේ යෙදෙනට ප්‍රත්‍ය ဒုတိයාවේදී තැන් තැනක සිංහලයේ යෙදෙනවා. ඒක නිසා එහෙම යෙදීමක් තියෙනවා. ඒ නිසා අපි ඊටත් බලන්න ඕන. ඒ එක යෙදීමක් තමයි දීමක් ලැබීම. ඒ දීමක් ලබන කිනාවත් අපි චතුර්ථීන් තියන කියලා මතක තියාගන්න. ඊට පස්සේ තව යෙදීම් ටිකක් තියෙනවා. ඒකිනුත් අපි එකක් දෙකක් දැන් ලියලා අපිට නවත්තුම් කරනවා. හරි. මේක වාක්‍ය දිහා බලපුවම අපිට තේරෙනවා. දැන් ද්විතියාපදයක් වෙනම තියෙනවනේ මේකේ. ඕදනම් කියන.
දින දෙයක් තියෙනවා. අරගෙන එහෙම නැහැ.
ගුටි දෙනවා කියලා කිව්වොත් ඒක පාලියේදී චතුර්ථීක දාරස් ලියන්න පුළුවන්. මාතා ධාරකස්ස පහාරං දේති. තේරුණාද? එහෙම ලියන්න පුළුවන්. මාතා ධාරකස්ස පහාරං දේති. එතන ဒုတိය පදයක් වෙනම තියෙනවා. පහාරං කියන පදේ ဒုတိය. ආ
එහෙම
තියෙනවා. මේ වාක්‍ය දිහා බලලා අපිට ඒක වෙනස මෙයා කරගන්න පුළුවන්. හරි අපි ඒව ගැන පස්සේ වාක්‍ය ඉදෙද්දි කතා කරමු. උදාහරණ ටිකක් මේක කතා කරද්දී මේ ප්‍රශ්නේ විසඳෙනවා. හරි ඊට පස්සේ ඊළඟ යෙදීම තමයි දැරීම් අර්ථය. දැරීම් අර්ථය යෙදෙන පද සමග යෙදෙන පද සමග. හරි. උදාහරණයක් අපි ලියාගමු. දාසෝ සාමි කස්ස කාං කස්ස ඉනං යන්න මූර්ධජ නයන්න බින්දුව ඉනං ධාරේති ධාරේති දාසයා ස්වාමියාට ණයක් දරයි ණය වුණා කියන එකයි තේරුනේ. ඒකට දෙරීම අර්ථය. ණයක් විතරක් නෙවෙයි යන්න කුඩයක් අල්ලන එකටත් ඒවට උදාහරණපත් වෙයි පාඨමංජලී තියෙනවා. අපි එතනදී කතා කරන්නේ හරියටදී. කුඩයක් දරනවා කියන අර්ථයේදී මේ විදිහටමයි. දාසෝ සාමිකස්ස චත්තං ධාරේති. දාසයා ස්වාමියාට කුඩයක් දරයි. කුඩයක් අල්ලන් යනවා. අන්න ඒකත් එතකොට චතුර්ථී කියන්නේ. අපි එතෙන් කතා කරමු පස්සේ ඒ උදාහරණ වලට එනවනේ. පාඨමංජලී
කියන්නේ
ස්වාමියාට ණයක් දරයි. හරි ඊළඟ අර්ථය යමෙකුට කිපෙයිද? යමෙකුට කිපෙයිද? එය චතුර්ථියෙන් දොට කිපෙනවා කියන අර්ථය. අසප්පුරිසා සප්පුරිසස්ස අසප්පුරිසා සප්පුරිසස්ස කුජ්ජති කුජ්ජති මොකද්ද කුජ්ජති කියන්නේ තේජානන්ද රත්න
ඉතින්
එහෙනම් ලියන්න ඕනේ නේද ඕනේ ලියා ගන්න පුළුවන් පුරිසෝ කියලා දාගන්නේ සත්පුරිසෝ නැත්තම් කුජ්ජාන්ති කියලා ක්‍රියාපදේ වෙනස් කරගන්නවා අසත්පුරිසා කියලා බහුවචන ලියාගත්තා නම් කුජ්ජාන්ති කියලා බහුවචනට
දාගන්නවා
කුජ්ජති කිපේ අසත්පුරුෂ යා සත්පුරුෂයාට කිපේ ඉවතින් උක්තාක්‍යාත ඕන විදිහකට ගලපලා ලියා ගන්න. අසත්පුරුෂයෝ නම් කිපෙති.
දැන් කියන්නේ එහෙනම් කුජ්ජන්නේ කුයන්නයි අවිචයන්නයි ජයන්නයි කියන්නේ නේද?
කුච් කියලා. අවිචයන්
ඒ දෙකකට කරලා මම ලියපු අකුරු ටික කුයන්නයි අවිචයන්නයි ජයන්නයි කියන්නේ.
කුජ්ජන් අල්ජයන් අල් ජයන්නේ ඊට පස්සේ මහත් ප්‍රාණ ජයන්.
ඒක එකම වගේ නේ.
හරි. හරි ඊළඟ විදිහම යමකට රුචි වේද? යමකට වෙන්නත් පුළුවන් යමෙකුට වෙන්නත් පුළුවන් යමකට හෝ යමකට හෝ යමෙකුට රුචි වේද ඔව් මෙහෙම ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න මෙහෙම ලියාගන්න යමෙකුට යමක් රුචි වේද යමෙකුට යමක් රුචි වේද
අර කපන
ඕක ඒ රුචිය ඇති කෙනා ඒ රුචිය ඇති කෙනා චතුර්ථිය උදාහරණයක්. ඥානවන්තෝ ධම්මං රෝචති. ඥානවන්තෝ නෙවෙයි, පොඩ්ඩක් වෙනස් කරගන්න. විචත්තිය දෙන්න ඕන. ඥාන වතෝ, ඥාන වතෝ. ඒක පොඩ්ඩක් හැබැයි පදේ හැදෙන විදිය අපිට තාම ගුරු නැහැ. ඔය චතුත්ති පදේ ඥාන වන්තස්ස කියලා පදේ. ඥාන වන්තස්ස. ඥානවන්තස්ස ඉතිරි ගල් ලියන්න. පොඩි වෙනසක් වෙන්න ඕන. ධම්මෝ රුච්ඡති කියලා කියන්නේ රුච්ඡති. ඕකේ, ධර්මය රුචි වේ කියන එකයි අර්ථය. ඒ වාක්‍ය ඉතිරි කොටස් ගැන හිතන්න එපා. ඥානවන්තයාට ධර්මය රුචි වේ. ඊට පස්සේ අවසාන ප්‍රධාන යෙදීම අපි ලියාගමු. නමෝ යෝගයේ චතුත්ති. නමෝ යෝගයේ ඊට පස්සේ ලියාගන්න. නමස්කාරය ලබන්නා චතුත්තියෙන්
ඒ
නමෝ බුද්ධස්ස කියන කීතේරුව මොකද්ද? බුද්ධස්ස බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒකේ තියෙන පද අනිත් ඔක්කොම චතුර්ථි පද. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. තස්ස ඊ භගවතෝ භාග්‍යවතු අරහතු අරහතෝ අරිහත් වූ සම්මා සම්බුද්ධස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාරය වේවා. ඒතර ඉතින් වලී අර්ථ ලොකු ගැඹුරු අර්ථ තියෙනවා මේ පදවල. අපි ඒව පස්සේ කතා කරමු. ඉතින් වල ඒ අරහතෝ කියන පදෙ චතුර්ථි පදයක්. මේ හැදෙන පදේ හැදෙන විදිහ අපි පස්සේ කතා කරමු. භගවතෝ කියන එකත් එහෙමයි චතුර්ථි පදයක්. ඒක අකාරාන්ත නෙවෙයි නිසා තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි ඒව හැදෙන විදිහ පස්සේ කතා කරමු.
බුදුරජාණන්සේ නමස්කාර
වේවා.
ඒ වේවා කියන එක නේද?
ඒක අපි ඒ නමෝ කියන ඒ පදයෙන්ම ගන්න පුළුවන්. දැන් මෙතනත් එහෙමයි ඊට යටපදේ නමස්තු බුද්ධානම් නමස්තු බෝධිය නමෝ විමුක්තානම් නමෝ විමුක්තිය. කියලා තියෙනවා නේද? කොහෙද
තියෙන්නේ?
මොරේ. හරි. එතකොට නමස්තු බුද්ධානං කියනගේ තේරුම බුද්ධානං බුදුරජාණන් වහන්සේලාට නමෝ අත්තු. එතන අත්තු කියනගේ තේරුම වේවා කියන එකයි. නමෝ අත්තු නමස්කාරය වේවා. පද දෙක වෙන් කරලා තෝරන්න ලියා ගන්න. නමෝ අත්තු නමස්කාරය වේවා කාටද? බුද්ධානම්. පද මාරු වෙලා දැන් පාලි ගාථාවල ඕක තියෙනවා. පද මාරු වෙලා ඒකලා තියෙනවා. අපි එතනක අර්ථ ගන්නදී ඒක හදලා ගන්න ඕනේ. ඒවා අපි පස්සේ කතා කරනවා කොහොමද ඒක අර්ථ ගන්නේ කියලා.
නමස්තු බුද්ධානම් කියන
එක ඒක අපි අර්ථ ගන්නදී බුද්ධානම් බුදුරජාණන් වහන්සේලාට නමෝ අත්තු කියලා ගන්න ඕනේ. නමස්තු කියන්නේ නමෝ අත්තු කියන එක. ඒ පද දෙක එකතු වෙලා තමයි නමස්තු කියලා හැදිලා තියෙන්නේ. ඒවා සංදි පද කියලා කියන්නේ. මේ සංදි පාඩමේදී ඒවා හදන විදිය කියලා දෙනවා. දැනට ඒක නිසා ලියාගන්න බුද්ධානම් නමෝ අත්තු කියලා ලියාගත්තා නම් හරි. බුද්ධානම් නමෝ අත්තු. බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා. බුද්ධානම් පදේ මුලට ආරම්භ ලියාගන්නවා නම් වඩා හොඳයි. ඊළඟ වාක්‍යය. බුද්ධානම් නමෝ අත්තු. බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා. ඔව්. හරි. එහෙමනම් ඇති අදට චතුර්ථ විපස්සී යෙදීම් ටිකත් එහෙමනම් ප්‍රධාන ඒවා ටික ඉවරයි. තව උපස්ථාන කිරීම අර්ථය එහෙමත් චතුර්ථය යෙදෙනවා. උපස්ථාන කරන්නේ කාටද? ඒ කිනාවත් චතුර්ථයෙන් තියන්නේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා.
බුද්ධානම් නම එහෙම නැහැ.
නමෝ බුද්ධාය කියන පදේ ගැන අතරම කියලා තියෙනවා. ඒකේ ව්‍යාකරණානුකූලව නිවැරදි වෙන්න ඕන නමෝ බුද්ධස්ස කියලා. මොකද බුද්ධාය කියන පදේ චතුර්ථී තිබුණාට මේ සද්ද නීති කියන ව්‍යාකරණයේදී කියලාම තියෙනවා. නමෝ යෝගයේදී නමෝ කියන පදයක් එක්ක ආය කියන කොටස එන්නේ නැහැ. නමෝ කියන කොටසත් එක්ක එන්න ඕන ඔස්ස කියන කොටස තමයි. ඒ නිසා මේ සම පද තිබුණාට ඒ පද දෙකම අපිට යොදන්න බැහැ. නමෝ යෝගයේදී යොදන්න ඕන බුද්ධත්ව කියන පදේමයි කියලා අවධාරණය කියලා තියෙන උදාහරණත් එක්කම පෙන්නලා. මොකද බුද්ධාය කියන පදෙත් එක්ක නමෝ පදේ යෙදුණු කිසිම පාඩයක් ත්‍රිපිටක අටුවාවකවත් නැහැ. පිළේ හෝ අටුවාවක් විතරවල නැහැ. ඒ නිසා එහෙම නොයෙදෙන ප්‍රයෝග අපිට ගන්න බැහැ. ඒ නිසා ව්‍යාකරණයේදී යෙදෙන ප්‍රයෝගේ තමයි අපි යොදන්න ඕනේ. ඒ නිසා බුද්ධ දේශනාවන නිවැරදි යෙදීම වෙන්න ඕන නමෝ බුද්ධස්ස. ඒ නිසා තමයි දැන් නමස්කාර පාඨයේදී නමෝ තස්ස භගවතෝ අරහතෝ නැත්නම් ඒක තියන්න තිබුණා නමෝ තාය ඒ විදිහට වෙනස් කරලා. එහෙම තිබුණේ බුද්ධත්ව කිව්වා කියලා කියන්නේ බුද්ධත්ව කියලා
තියෙනවා.
බුද්ධත්ව කියලා තියෙනවා. අටුවාව බලන් දිත්තේ බුද්ධත්ව කියලා තියෙනවා. මම බැලුවා එතන. ඒ උදාහරණෙත් ව්‍යාකරණ පොතේ පෙන්නලා තියෙනවා.
අනන්ත කියනවා කියන්නේ බුද්ධයයි.
බුද්ධත්ව කියලා තියෙනවා. දැන් මොකද කියන්නේ? බුද්ධත්වයේ වැරදිලා. පොත බලලා නැතුව හරි. එහෙම කියන්නේ. ඒකේ කියලාම තියෙනවා මේ උදාහරණය. ඔය උදාහරණයම තමයි එක පින්නන උදාහරණයක් මේ ව්‍යාකරණයේ දීපු ආචාර්ය මහන්සි. සද්ද නීති ව්‍යාකරණයේ. ඒකෙදි පින්නන එක පින්නන උදාහරණයක් තමයි යෝග. ඒ අපලෙන් යන දේලා විදිහේ නමෝ බුද්දස්ස කියලා. හරි එහෙනම් අපි පාඨ මංජරිය අපි අද නොකියවා ඉන්නේ ඒ වෙලාව මම ටිකක් වෙලා ගිය නිසා ඊළඟ දවසේ කියමු ගොඩක් වෙලා ගියා ඊළඟ දවසේ සමන්නේ තියෙන්නේ මට මේ ගමනකුත් යන්න තියෙනවා ළඟකදී ඒ නිසා මේ විභක්ති ටිකවත් ඉවර කරලා යන්න අදහසක් තියෙනවා
ආ
ඒ නිසා මේ
බර්දේසාරේ යන්නේ
නේ ඒ දවස් දෙකිනේ දවස් 15ක දාසේ තෝරන තමයි ඒ නිසා ඒ ටිකේ හොඳට ඊට කලින් මේ විභක්ති ටික ඉවර කරනවා ඊට පස්සේ ඒ ටික හොඳට බලලා තියාගන්න ඒ ටිකේ යෙදීමුත් එක්ක අපි මේ වෙදි පුළුවන් තරම් මේ පාඨ මංජරී කොටස් ටිකක් ඉවර කරන්න බලමු ඊළඟ දවසේ අපි විභක්ති පටන් ගන්න අලුත් විභක්ති වල යෙදීම පටන් ගන්න කලින් පාඨ මංජරී මෙතෙන් එහාට උදාහරණ ඉවර කරලා ඉමු පොඩ්ඩක් මේ ටික හොඳට කියවලා තියාගන්න ඔව් ඊළඟ විභක්ති ගැන බලාගෙන ඉන්න අපි එදාට පුළුවන් තරම් විභක්ති ඉවර කරන්න බලමු විභක්ති ගොඩක් කරලා ඉවර කරන්න බැරි මේ පාඨ මංජරියේ හතරවෙනි පාඩම ඉවර වෙනකන් පොඩ්ඩක් බලලා තියාගන්න. අපි ඒක ඉක්මනට කතා කරගෙන යනවා. අපේ ඇඟිලි අර්ථ අපේදී දැන් දිනුවොත් මගේ හරි කවුරුද ලබනවද කියලා මම කරන්නේ ඒ කාගෙන් හරි අහලා ඒ ගැටළු තියෙන වචන හරි ඒ ටික බලලා තියාගන්න. අපි ඊට පස්සේ ඉදාට කතා කරගෙන යනවා.
Thank you.
තියෙන්න පුළුවන්. ඒ වගේ මෙච්චර හිතන්න යන්න එපා. තාම දැන් මේ ටික හඳුනාගෙන ගිහිල්ලා ඊට පස්සේ කොහොම සරල මාර්ගේ ඉඳන් ආයෙ මුල ඉඳන් ওই ටික තේරිගෙන යන භාෂාව ගන්න පොතේ. මේ කෙරෙද්දී අපි ගැඹුරු පියන දැනුම හැදින් කරගෙන යමු. මේ ගොඩාක් ඉස්සරහා තියෙන උදාහරණත් එක්ක සමහරව මම දුන්නේ. ඒකට ඊට පස්සේ එතෙන් යද්දී අපි කතා කරන්න වෙයි. අසුවල් දැනදී අපි මේ කියපු එකක් ටිකක් බලාගන්න කියලා මේකට සම්බන්ධ කරනවා. මේ මේකත් එතකොට දුතියාවෙන් ඉඳෙන්නේ, සතියාවෙන් ඉඳෙන්නේ කියලා මම ඊතැන්දි කියනවා. ඒකත් එතකොට අපේ ඊතැන්දි හැදින් කරගෙන යන්න පුළුවන්. ගොඩක් සරල මට්ටමේ ඉන්න භාෂාව තරණය පොත යනවා. ඊතැන්දි අපි මේ විදිහට මේ කතා කරන් ගිහිල්ලා විභක්ති ටික කතා කරන් ගිහිල්ලා විභක්ති වල අර්ථ ටික දැනගෙන ඉවර කරලා ඊට පස්සේ ආපහු මුල ඉඳන් පිළිවෙලට පටන් ගන්නවා. මේ කිය ඔක්කොම තේරෙන්න ඕනේ නැහැ දැන් අපි කියන දේ. අපිට මේ පදේ දකීදී මේක අසුවල් විභක්තිය පදයක් කියලා තේරුණොත් එද?
මේක සතුටක